හොඳයි සාදු. 2018 වසරේ 12 මාසේ 11 වෙනිදා භාවනා වැඩසටහන. මේ භාවනා වැඩසටහනේ සුවිශේෂත්වය වන්නේ භාවනා කිරීමට වඩා භාවනා කරන්නේ කවුද කියලා සොයා බැලීමයි මේ භාවනා වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථය. භාවනා කියන වචනෙහි තේරුම භාවිතාව. කවරක් භාවිතා කරනවාද? උපන්නා වූ සත්වයා බොහෝ භාවිතයන්ගෙන් පිරී පවතිනවා. බොහෝ භාවිතයන්ගේ කුසල අකුසල භාවිතාව තියෙනවා, පව්පින් භාවිතාව තියෙනවා. භාවිතා කරන්නා කවුද යන්න පිළිබඳව ගවේෂණය කරපු ඒ ගවේෂණය තුළින් ජයග්‍රහණය ලැබපු එකම එක උත්තමයාණන් වහන්සේ වන්නේ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේම පමණයි. මුලින්ම මේ මිහිතලේ තිබුණු ඝන අන්ධකාරය දුරලුවේ එදා සිට, එහෙම නැත්නම් පින්නතුනේ මහා පුදුම ඝන අන්ධකාරයකින් නොවිසිඳුණු ප්‍රශ්න ජාලයකින් මේ ලෝකය පිරී පවතිනවා. කොහොමත් එහෙම තමයි. ධර්මය නොදත් මිත්‍යා දෘෂ්ටියන් වැළඳගත් ධර්ම අවබෝධයක් නැති පිරිස තුළ තියෙන්නේ මහා ඝන අන්ධකාරයක්, නොවිසිඳුණු ප්‍රශ්න ජාලයක්. ප්‍රඥාහීන භාවය නිසා ඔවුන්ට ඔවුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න බැරුව තවදුරටත් සසර ලත වෙනවා. අපිට අවකාශය ලැබිලා තියෙනවා ඥානය රැගෙන යන්න. ඒ අනන්ත බුදු ගුණ ඇති, ඒ අකාලික වූ අවේදේත වූ නිරෝධ සහගත වූ විරාගික වූ ධර්මය කරා. චින්තනය දියුණු කිරීමක් නොවේ. චේතෝ විමුක්තිය. තථාගත බුදුපියාණන් වහන්සේගේ සද්ධර්මය චින්තනය දියුණු කිරීමක් නොවේ, චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තියක් ඇතිකර ගැනීම සඳහා යමෙක් අවබෝධ කරගත යුතුයි මේ තිබෙන්නේ සියල්ල සංඥා මාත්‍ර කියලා. ඒ සංඥා මාත්‍ර සියල්ල කෙරෙහි සුභාසුභ වශයෙන් පිළිගන්නේ යමෙක්ද, ඒ පිළිගන්නා වූ ආකාර සියල්ලම පුජ්ජල මමානය විසින් ගොඩනගන දේවල් කියලා තේරුම් ගන්නවා. ඊට පස්සේ පින්නතුනි මේ ලෝකයට අරුතක් ලබා දෙන්නේ නැහැ. මේ උතුම් ශාස්ත්‍රවරු කියලා දුන්නු ආකාරයට අපිත් මේ ලෝකයට අරුතක් ලබා දෙන්නේ නැහැ. දැන් මේ අරුතක් දෙන්න ගිහිල්ලා තමයි අරුතක් නැති වෙලා තියෙන්නේ. මෙසුන් මේ ලෝකයට නොයෙකුත් නිර්වචන ලබා දෙනවා, අරුතක් දෙනවා. ජීවිතේටත් එහෙමයි. ජීවිතේටත් අරුතක් පුරවන්න උත්සාහ කරනවා. නමුත් අරුතක් ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. හේතුව මේ ලෝකේ කිසිම අරුතක් නැහැ. මිනිසා විසින් සාධා ගන්නා වූ සකසා ගන්නා වූ ලද අරුත් පමණයි තිබෙන්නේ. සාදා ගන්නා වූ අරුත් පමණයි තිබෙන්නේ. එහෙම නැතුව ලෝකේ අරුතක් නැහැ. මුළු මහත් ලෝකේම පවතින්නේ අනිත්‍යතාවයෙන්. අනිත්‍යතාවය කියන එක පටලවාගත්ත එකම පිරිස ඊටාම වැරදි අර්ථ ගොනු කරගත්ත එකම පිරිස බෞද්ධයෝ. ඒ බෞද්ධයන්ට අනිත්‍යතාවයේ වැරදීම නිසාම තමයි සම්පූර්ණ නිවන් මඟ කනපිට ගැහුනේ. බෞද්ධය අනිත්‍යතාවය දන්නවයි කියලා හිතාගෙන ඉන්නේ. බෞද්ධ ඕන බෞද්ධයෙක්ගෙන් ඇහුවා ඔබ අනිත්‍යතාවය දන්නවද කියලා, ඌ වගේට මම දන්නවා අනිත්‍යතාවය කියයි. ඔබ නොදන්නම දේයයි. ඒ තමයි උත්තරීතර අවසාන ප්‍රතිෂ්ඨාව, ප්‍රතිඵලය, අනිත්‍යතාවය. එය රහතුන්ගේ විෂයක්. ඒ සම්මා සම්බුදුවරුන්ගේ බුද්ධත්වයේ තුල ඇතිවන්නා වූ ලෝකෝත්තර වූ විෂයක්. ඒ නිසා පුහුදුන් කිසිම සත්වෙක් අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කියලා කියන්න කැමති අවධාරණයෙන්ම. මෙතනත් ඉන්න බොහෝ වින්නතුන්ට ඒ අනිත්‍යතාවය කියන්නේ මොකද්ද කියලා ලොකු හැඟීමක් නැහැ. එහෙත් බොහෝ කාලයක් ධර්මයේ වඩපු පින්නතුන්ට ඒ අනිත්‍යතාවයේ පිළිබඳව දර්ශනයක් තියෙනවා. වචන දහසකින්, ලක්ෂකින්, කෝටි ප්‍රකෝටි ගානකින්, එහෙමත් නැත්නම් උපන්නා වූ දාසිට මිය යන තෙක් ඒ පිළිබඳව විග්‍රහ කළත් අවසානයක් නැත. ඒ තරම් විශ්මිත අනිත්‍ය. මේ කතා කරන්නේ හැමදාම ඒ අනිත්‍ය ගැන. ඔබේ ළඟ තිබෙන නිත්‍යතා සමුදාය ලිහලා නිදහස් කරලා ඔබව රැගෙන එන්නට අපි උත්සාහ කරන්නේ අනිත්‍ය තාවය කරා, වෙන කිසිවක් කරා නොවේ, අනිත්‍යතාවය කරා. ඉතින් මා වැඩ ඉන්නේ ද අනිත්‍යතාවේ, මා වඩන්නේ ද අනිත්‍යතාවේ, මා මෙනෙහි කරන්නේ ද අනිත්‍යතාවේ. අනිත්‍යතාවේ තරම් ශාන්ත වූ, ප්‍රණීත වූ, මනහර වූ දෙයක් මේ ලෝකේ තව නැත. ඒ ශාන්ත වූ, මනහර වූ අනිත්‍යතාවය ඔබද දැකගන්න. ඒ අනිත්‍යතාවය රූපයක් නොවේ. ඒ අනිත්‍යතාවය ශබ්දයක් නොවේ. ඒ අනිත්‍යතාවය ගන්ධයක් නොවේ. ඒ අනිත්‍යතාවය රසයක් නොවේ. ඒ අනිත්‍යතාවය ස්පර්ශ කළ හැකි දෙයක් නොවේ. ඒ අනිත්‍යතාවය මනෝභාවයක් නොවේ. සිතුවිල්ලක් සංඥාවක් නොවේ. ආන්න එම අනිත්‍යතාවය දකින්න තවත් ආකාරයකින් පැහැදිලි කරොත්, ඒ අනිත්‍යතාවය රූපයක් නොවේ. ඒ අනිත්‍යතාවය වේදනාවක් නොවේ. ඒ අනිත්‍යතාවය සංඥාවක් නොවේ. ඒ අනිත්‍යතාවය සංඛාරයක් නොවේ. එම අනිත්‍යතාවය විඥානය ගතවන දෙයක් නොවේ, විඥානයක් නොවේ. ආන්නේ මනහර වූ අනිත්‍යතාවය ඔබද අත්විඳින්න. ඒ අනිත්‍යතාවය දස දිසාවෙන් එක දිසාවකවත් පවතිනා වූ දෙයක් නොවේ. අහවල් තැන අහවල් ආකාරයකින් තිබෙනා වූ දෙයක් යැයි පැවසිය හැකි දෙයක් නොවේ. එම අනිත්‍යතාවය, එම මනහර වූ ආශ්චර්යමත් වූ අද්භූත වූ, අද්භූතයි කියලා කියන්නේ ඒක හිතාගන්න බෑ, අදහාගන්න බෑ කියන එක. අදහාගන්න බැරි, සිතාගන්න බැරි අනිත්‍යතාවය ඔබද දකින්න. හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බාම මිනිස්සෙක් ලබන සැහැල්ලුව ද්‍රව්‍යමය වශයෙන් දෙයකට ගෙනල්ලා උදාහරණ දක්වන්න බෑ. ඒ තුලින්මයි ඒ දේ හඳුනා ගන්නට ඕනේ. ඒ වාගේම පින්තුනි, මේ ලෝකයේ මේ නිර්වාණ ධර්මයෙන් ලබන ඒ සැනසෙල්ල, ඒ සුවය, ඒ අවබෝධය ලෝකයට සාපේක්ෂිතව උපමාවකින්, උපමෙයයකින්, නිදර්ශනයකින් ගෙනහැර දක්වන්න බෑ. එහෙත් මේ අසිරිමත් දහම සොයාගෙන යන මිනිස්සෙකුට තමන්ගේ හිත දුකයි කියලා, පංච උපාදානස්කන්ධේ දුකයි කියලා කල්පනා කරපු මිනිස්සෙකුට ඒ හිතෙන් ගැලවෙන විදියම එයා සොයාගෙන ගියොත් එහෙම එයාට මුණ ගැහෙනවා. හැබැයි නිවන් දකින්න යන කට්ටියට නම් නිවන හම්බ වෙන්නේ නැහැ. හැබැයි දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරන අයට නිවන හම්බ වෙනවා. ඔබට යම් කුසුහලයක් ඇති වෙන්න පුළුවන්. නිවන් දකින්න යන්නේ මම නිවන් දකින්න යන්න ඕන කියන අදහසින්. දුකෙන් නිදහස් වෙන්න යනවා කියන කේදී නිවන් දකින්න යනවා කියන එක පැත්තකට යනවා. එතන ක්‍රියාත්මක වෙන්නේ දුකෙන් නිදහස් වෙනවා. එවිට ඔහු හෝ ඇය හැරෙන්නේ තමන්ගේ චිත්ත වේදනාවන් කෙරෙහි. හැරිලා බලන්නේ තමන්ගේ චිත්ත වේදනාවන්ගෙන් කෙසේද නිදහස් වන්නේ කියන ආකාරයට. අන්න ඒ හේයින් දුකෙන් නිදහස් වෙන්න යන කෙනා දුකෙන් නිදහස්ව නිවන් දකිනවා. නිවන් දකින්න යන කෙනා හැමදාම තර්කවල, වාදවල පැටලි පැටලි ජීවත් වෙනවා. ඒ නිසා ඔබ නිවන් දකින්න උත්සාහ කරන්න එපා. දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න. එවිට ඔබ නිවන් දකීවි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නිවන් දකින්න නෙමේ උත්සාහ කරේ දුකෙන් නිදහස් වෙන්න. එතකොට නිවන් දැක්කා. දුකෙන් නිදහස් වුණාට පස්සේ කියන්නේ නිවන් දැක්ක කියලා කියන්නේ. ඒ වගේම තරුණ කාලයේදී දහමට යොමු වන අපි, මේ අපිට මේ මට වුමනාවක් නැහැ ලබන ආත්මේ උපදීන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ මට. එහෙම එකක් ඔළුවෙත් නැහැ. ඒක ලැබෙනවද නැද්ද දන්නේ නැහැ. මට ඒක අදාළත්වයක් නැහැ. මට මේ මොහොතේ දැනෙන දුකෙන්, පීඩාවෙන් මම නිදහස් වෙන්න ඕනේ කියලා මහන්සි වෙනවා. දුකෙන් නිදහස් වෙන්න මහන්සි වුණා මිස පින්නුතුනේ අපත් නිවන් දකින්න නම් උත්සාහ කරේ නැහැ. මෙතන ඉන්න තව බොහෝ දෙනෙක්ගෙන් සාක්ෂිය ඇතුව ඇහුවොත්, අවබෝධයේ තියෙන අයගෙන් ඔබත් කොහොමද කරේ කියලා ඇහුවොත් එහෙම ඔවුන් කියයි ඇත්ත හාමුදුරනේ, අපිත් අපේ තියෙන මේ දුකෙන් නිදහස් වෙන්න මහන්සි වුණා මිස නිවන් දකින්න උත්සාහ කරේ නැහැ කියලා. දුකෙන් නිදහස් වීමමයි නිවන. දුකෙන් නිදහස් වීමමයි නිවන. නිවන කියලා එකක් හොයන්න බෑනේ කොහොමද? නිවන් දකින්නත් බෑ, නිවන් අහන්නත් බෑ, නිවන් ආග්‍රහණය කරන්නත් බෑ, නිවන් දිවට රස විඳින්නත් බෑ, නිවන් ගතින් ස්පර්ශ කරන්නත් බෑ, නිවන් සිතින් සිතලා සිතා ගන්නත් බෑ. අපි හිතින් හිතලා ඉවර කරන්න බැරි විශ්වයක ජීවත් වෙන්නේ. එහෙම සිතක් පහළ වේද මනුස්සයන්ට මේ ඊටාම ලඝු, පටු, කුඩා දූපත් මානසිකත්වයක ජීවත් වෙන ජාති පක්ෂපාත ගෝත්‍රවල ජීවත් වෙන මිනිස්සුෙකුට එහෙම හිතන්න සිතුවිලි පහළ වේද කියලා ප්‍රශ්නයක්. හිතන්න බැරි සීමා කරන්න බැරි විශ්වයකයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අහසේ කෙලවරක් නැහැ බලන්න. අද වගේ මොනවත්වත් තාක්ෂණේ නැති යුගයේම මහරහතුන් වහන්සේලා දේශනා කළා මේ අනන්තයි කියලා. විශ්වය අනන්තයි. අහස ඉපදුණු දවසක් නැහැ. අහස පවතින කාල සීමාවක් නැහැ. අහස නැති වෙන දවසක් නැහැ. අහස මැන නිම කරන්න පුළුවන් කමක් නැහැ කියලා දේශනා කරන මහරහතන් වහන්සේලා. අද විද්‍යාඥයෝ ඒක ඔප්පු කළා තියෙනවා. මොනතරම් හිරුතාරකා පවතිනවද, මොනතරම් ලෝකයේ විශ්වයේ ග්‍රහලෝක පවතිනවද, මොනතරම් මේ විශ්වයේ අනන්ත තත්වයක් තියෙනවද කියලා පින්නතුනේ හිතට හිතන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ නමක් අසුරු සැනේකට දස සහස්‍රීය ලෝක ධාතුවක් දුටුවත් මුළු බුද්ධ කාලයේම අවසන් වෙන තුරුම බැලුවත් මේ විශ්වයේ කෙලවරක් දකින්න බෑ. ඒ අනන්ත විශ්වයම තමයි අපිට භෞතික උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් නිර්වාණ ලක්ෂණ හැටියට. නිර්වාණ ලක්ෂණ හැටියට ගන්න පුළුවන් ඒ අනන්ත වූ විශ්වයමයි. එනිසා මේක විශ්වීය ධාම. විශ්වීය ධාම විශ්වයට එකතු වෙනවා. ලෝකයෙන් විශ්වයට එකතු වෙනවා. නව ඇසක් පහළ වෙනවා. ධර්ම චක්ෂුසේ කියලා එකට කියන්න පින්නතුනේ. අන්න ඒකෙන් බලලා බණ කියන හාමුදුරු කෙනෙක්ගෙන් බණ අහන්න. ධර්ම චක්ෂුසේ පහළ කරගත්ත ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් බණ අහලා තමයි තමන්ටත් ඒ චක්ෂුසේ පහළ කරගන්න හැකියාව තියෙන්නේ. හේව නැතුව නිකම් මතක බණ අහලා නම් බෑ නේද? මතක තියාගෙන කියන බණ, මතක තියාගෙන බොරු කියනවා. දැක්කේ නැති දේවල්, ප්‍රත්‍යක්ෂ කරපු නැති දේවල් දැක්ක වගේ බොරු කියනවා. සක්‍ර දේවේන්ද්‍රව ගෙදර ඇවිල්ලා කතා කරලා කෑම කාලා ගියා වගේ සක්‍ර දෙහියෝ ගැන කියන්නේ. ඈ අනිත් ආගමිකයොත් එහෙමයි. ඈ දෙයියෝ ඇවිල්ලා නිකන් ගෙදර පදිංචි වෙලා ඉන්නවා වගේ තමයි දෙයියෝ ගැන කියන්නේ. දැක්ක වගේ බොරු කියන ලෝකෙින් මිදිලා ඒ ධර්ම චක්ෂුසේ පහල කරගත්ත උතුමෙක්ගෙන් සද්ධර්මය අහලා ඔබත් ඒ ධර්ම චක්ෂුසේ පහල කරගන්න. ඇයි ඔබේ ධර්ම චක්ෂුසය වැළලී තිබෙන්නේ, මියගොස් තිබෙන්නේ ඇයි? මේ ලෝකයෙන් ලබා ගන්නා ලද ඒ දිට්ටි උපාදානය නිසා. දිට්ටි උපාදානය නිසා ලෝභ ද්වේෂ මෝහ පදනම් කරගෙන සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි පදනම් කරගෙන මේ ලෝකයෙන් කහල ගොඩවල් ටිකක් එකතු කරලා තමන්ගේ ඇතුළට දාගෙන ඉන්නවා. ඒ කහල ගොඩෙන් වැහිලා යනවා අර ධර්ම චක්ෂුෂය. බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ වැසී පවතිනවා අර බාහිරෙන් ගන්නා ලද කහල ගොඩ නිසා. එහෙම කිව්වට වරදක් නෑ නේද? මේ බාහිරේ තියෙන කහල ගොඩවල් නෙවෙයිද මේ ඇතුළට මිනිස්සු දාගෙන ඉන්නේ? කහල ගොඩවල් දාගෙන ඉන්නේ. ඒක දාගෙන තමන් කැමති විදියට පවත්වන්න බලනවා. ඒක එහෙම කරන්න බැරි වෙනවා. එතකොට අසහනයටපත් වෙනවා. තමන්ගේ හිත තමන් කියන විදියට නෑ. තමන්ගේ දරුවත් තමන් කියන විදියට නෑ. තමන්ගේ ස්වාමියා තමන් හිතන විදියට නෑ, තමන්ගේ බිරිඳ තමන් හිතන විදියට නෑ, තමන්ගේ යාළුවෝ තමන් හිතන විදියට නෑ, තමන්ගේ ශරීරයවත් තමන් හිතන විදියට නෑ. සිතු දේ නොම වේ, නොසිතු දෙයක්ම වේ. ඒ තුල හැම මොහොතකම තැවේ, හැම මොහොතකම තැවේ, හැම මොහොතකම පීඩා වින්දනෝ. ඒකට හේතුව වළක්වන්න බැරි ලෝකය පාලනය කරන්න උත්සාහ කිරීම නිසා. වළක්වන්න බැරි ලෝකය ධර්ම චක්සුසේ පහළ කරගත්තොත් මේ සියල්ලගේම ඇති තතු පහළ වෙනවා. හිත කියන්නේ මොකද්ද තේරුම් ගත්තාම, ඔව් ඒ විදියට හිත බාරගත්තාම අපිට ලේසියි. දැන් අපි මීහරකෙක් ගෙයක් ඇතුලේ තියාගෙන ඉන්න උත්සාහ කරොත් මොකද වෙන්නේ? මීහරකෙක් කියන්නේ අර කළු පාට අන් තියෙන හරක්ට මිනිස්සුන්ට කියන. ඒ මීහරකෙක් ගෙය ඇතුලේ තියාගන්න උත්සාහ කරන්නේ නැත්තේ ඇයි අපි? අපි ඒ හරකා හරකා කෙනෙක් බවම දන්න නිසා ඌ කණුවක බැඳලා එළියේ අවුවට වැස්සට හුළඟට එයා ඔරොත්තු දෙනවයි කියලා තේරිලා එළියේ දිනනවා. ඒකට හේතුව එයා ඌ හරකෙක් බව දන්න නිසා. එයාව ගේ ඇතුළේ දාගෙන හදන්නේ නැහැ. ඒ වගේම තමයි මේ හිතේ යම්කිසි ස්වභාවයක් අඳුන ගන්නවා. ඊට පස්සේ මේ හිත පරිහරණය කළ යුත්තේ මේ ආකාරයටයි කියලා අවබෝධය පහළ වෙනවා. අපි හරියට අර පිහියක් පරිහරණය කළ යුත්තේ මේ ආකාරයටයි. උණු වතුර කේතලයක් පරිහරණය කළ යුත්තේ මේ ආකාරයටයි කියලා නොයෙකුත් නොයෙකුත් දේවල් කෙරෙහි අපි ආකාර ඉගෙන ගන්නවා. අන්නේ තත්ත්වාකාරයේ ඉගෙනගෙන තේරුම් අරගෙන ඒ තත්ත්වාකාරයේ ඒ ආකාරයෙන් පරිහරණය කරද්දී අපිට පීඩා නැහැ. අපි විදුලිය පරිහරණය කළ යුත්තේ මේ ආකාරයටයි කියලා අපි තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා අපි ස්විච් එකක් හරි මාරු කරන්න යනකොට කකුල් දෙකට සෙරප්පු දෙකක් දානවා, අත් දෙකටත් පුළුවන් නම් ආවරණයක් දානවා. එහෙම නැත්නම් ඔය ස්විච් එක ඔෆ් කරනවා, ටිප් ස්විච් එක ඔෆ් කරනවා, නොයෙකුත් දේවල් කරගෙන තමයි ආරක්ෂා සහිතව තමයි මේ කටයුත්ත කරන්නේ. මොකද ස්වභාවය දන්නවා, තත්ත්වාකාරය දන්න නිසා. තත්ත්වාකාරය දන්නේ නැති කෙනෙක් ලයිට් හයි කරන්න යනවා. මොකද වෙන්නේ? එයා කරන්ට් එක වර්ධ ගන්නවා. එයාට හානියක් සිද්ධ කරගන්නවා. ඈ දැන් ওই මෝඩ කමට ගිහිල්ලා ওই ගස්වල අතු කපන්න හිමේ ගිහිල්ලා ඒ අතු වැටිලා මේසුන් කරන්ට් එක වදිනවා. වැදිලා ඒ වැදිච්ච මිනිස්සයවට ඇල්ලුවාම අනිත් එක්කෙනාට වදිනවයි කියලා දන්නේ නැහැ මෝඩ අම්මන්ඩිලා ගිහිල්ලා ආයි අල්ලනවා අර මිනිස්සයව. ඒ මිනිස්සයා ඒකේ ඊළඟට ඇලෙනවා. ඊට පස්සේ එයාව බේරගන්න තව එක්කෙනෙක් ගිහිල්ලා පැනලා අල්ලනවා. ඊට පස්සේ එයාවත් ඒකට වැටිලා පිච්චෙනවා. එයාව අල්ලන තව එක්කෙනෙක් පැනනත් ඕකයි වෙන්නේ. එක මිනිස්සෙක් වෙනවා, ඕක අවබෝධය ඇති වෙනවා. ඒ අවබෝධ වෙච්ච මනුස්සයා කෝටු කෑල්ලකින් හරි මොකකින් හරි වයර් එක හරි මොකක් හරි ඉවත් කරනවා මිසක් අල්ලන්න යන්නේ නැහැ. මොකද එයා තතු දන්නවා. මෙන්න මේ වගේ තමයි සිත පිළිබඳව තතු දන්නේ නැත්තම් මිනිස්සු ප්‍රශ්න වැඩි වැඩි කරගන්නවා, ප්‍රශ්න නැති කරගන්න ගිහිල්ලා. සැප විඳින්න ගිහිල්ලා තතු දන්නේ නැති නිසා දුක් විඳිනවා. ඔය කවුරුත් උත්සාහ කරන්නේ සැප විඳින්න කියලා. හැබැයි ඒගොල්ලෝ සැප විඳින්නේ කොහොමද කියලා දන්නේ නැතුව සැප විඳින්නේ යන එක තමයි බුදුහාමුදුරුවෝ දකින දුර්වලකම. අසාරේ සාරමතිනෝ, අසුරු දේවල් සරුයි කියලා හිතලා සැප විඳින්න යනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ නිසා ඒ අසුරු දේවල් සරුයි කියලා හිතන ගතිය නිසයි මේ සිද්ධිය වෙන්නේ. දහමින් ඒ ධර්ම චක්සුසේ පහළ කරගත්තට පස්සේ තත්ත්වාකාරය දන්නෝ සිතෙහි ස්වභාවය. සිත කියන්නේ ඔව් මායාවක්. සිත කියන්නේ පෙන පිටක්. සිත කියන්නේ කෙසෙල් කඳක් වගේ හරයක් නැති එකක්. දැන් තදින් අල්ලන්න හිතෙනවද කෙහෙල් කඳන් හොරගම් කරයන් හිතෙනවද කෙහෙල් කඳන්? කෙහෙල් කඳන් හොරගම් කරන්නේ නැහැ මිනිස්සු. හැම ඔබ වැඩක් නැහැ නේ, මිල නැහැ. බුරුතගස් හොරගම් කරනවා. ඊරගස් හොරගම් කරනවා. කොස්ගස් එහෙම හොරගම් කරනවා. කෙහෙල්ගස් හොරගම් කරනවා කියලා අපි අහලා නැහැ. මොකද ප්‍රතිඵලයක් නැහැ. එතකොට මේ හිත කෙහෙල් කඳක් වගේ. එතකොට සිත හොරාගත්තයි කියන කට්ටියට නිකන් කෙහෙල් ගස් හොරාගත්තා වගේ තමයි නේද? ඔව්. සිතේ කිසිම හරයක් නැහැ. සිත පෙනපිඩක් වගේ, පෙනපිඩු. ප්‍රතිඵලයක් නැහැ අපිට. මිරිඟුව පේනව දෘශ්‍ය මායාවක් විතරයි, හරයක් හොයාගන්න බැහැ. ජලයක් වාගේ පෙනුනට ජලයක් හොයාගන්න බැහැ. මෙන්න මේ තතු දැනගත්තට පස්සේ මේ සිතේ මායාවට හසු නොවන මිනිස්සයා සෑහෙන්න සැනසෙල්ල ජීවත් වෙනවා. මේ චිත්ත මායාව නිසානේ. ඈ කෙහෙල් කඳන් නිකන් බුරුත කඳන් වගේ පේනවා. ඒක නිසානේ කෙහෙල් කඳන් කර තියාගන්න බුරුත කඳන් කියලා. පෙන පිටවල් රත්තරන් ගොඩවල් වගේ පේනවා. ඉතින් මිනිස්සු අර පෙන පිටු පස්සේ රත්තරන් කියලා දුවනවා. මිරිඟුව මහා ජල කඳක් වගේ පේනවා. මගේ පිපාසය නිවා ගන්න පුළුවන් කියලා හිතනවා. මිරිඟුව පස්සේ යනවා. පිපාසය නිවා ගන්න බෑ. එහෙමනම් මේ ලෝකේට සිදුවෙච්ච මුලාව ඔබට තේරේද? මිනිසුන් කවදා හෝ හරයක් ලබයිද? පිහිටක් ලබයිද? නැත. කවමදාකවත් මේ ලෝකෙ මේ යන දියුණු වුණ රට, දියුණු වෙමින් පවතින රටවල් මොනම ආගමිකයෙක්වත් මොනම ජාතිකයෙක්වත් මේ ලෝකයේ තියෙන මේ මානව සත්‍ය යථාර්ථය අවබෝධ කරගන්නතුව කවමදාකවත් පින්නතුනේ සැනසීමක් ලබන්නේ නැහැ. මෙන්න මේ සිතේ ස්වභාවය දැනගත්තට පස්සේ මේ චිත්තාසත්ව වැඩ කරන්නේ, සිතට ආසත්ව වැඩ කරන්නේ. සිතට ආසත්ව වැඩ කරන්නේ නැහැ කියන බිනතුනි හිතේ ඇති වෙන තරහත් එක්ක එයා තදින් බැඳෙන්නේ නැහැ. සිතේ ඇති වෙන ආසාවල් එක්ක එයා තදින් බැඳෙන්නේ නැහැ. ඉන්ද්‍රයන් වලින් ඇතිවෙන්නා වූ පහළ වෙන්නා වූ අරමුණුත් එක්ක එයා බැඳෙන්නේ නැහැ, තදින් බැඳෙන්නේ නැහැ කියන කෙනෙක් තවත් එහාට ගිහිල්ලා බැඳෙන්නේ නැති ස්වභාවයටම දියුණුනාට පස්සේ කියනවා දුටු දේ දුටු පමණයි කියලා. ඒක ලොකු අරුතක් තියෙන එකක්. එතකොට දුටු දේ දුටු පමණයි. ඒවා ගත්තේ නෑ රත්තරන් ගොඩවල් වගේ, අරටුව තියෙන ගසක් වගේ ගත්තේ නෑ, ජලයේ තියෙන තැනක් වගේ දැක්කේ නෑ. ඇලෙන්න දෙයක් නැති වගේම දකිනවා. දැන් මේ භෞතික ලෝකයේ හරියට මහා ලොකුවට උසස් කොට සලකන දේවල් ධර්මයට එනකොට පොඩ්ඩක්වත් ගණන් ගන්නෑ ඒවා. තේරුණා නේද? ඔයි අපි හිතමුකෝ සාමාන්‍යයෙන් ප්‍රේමය, ආදරය වගේ දේවල් වලට මේ ලෞකික ලෝකෙ දීලා තියෙන්නේ කොහොම තැනක්ද? ඈ සෑහෙන්න තැනක් දීලා තියෙන්නේ. ඒ දෙන්න හරි පෙමින් ඉන්නේ, හරි ලවින් කියලා. දහමට එනකොට ලවින් නෙමෙයි, ඕව නිකන් මල හිලව් බවට පත් වෙනවා. තේරුණා නේද? ඒක නිකන් පය පිහිදා ගන්න පාබිස්සක්වත් නෙමෙයි. උත්තරීතර වශයෙන් සලකන්නේ ඒවා. ජේෂ්ඨය කියලා දැන් අපි ගත්තොත් එහෙම රජකම, සිටුකම නේද, මැති අමැතිකම්, අගමැතිකම් ලෞකික ලෝකේ හරි ලොකුයි. පිරුතුනි දහමේදී පිරුතුනි ඒක නිකම්ම නිකන් කකුල පිහිදාන දෙන පය පිහිදාන පාපිසක්වත් නෙමෙයි. කිසිම හරයක් සූ ඇත්තේ නැහැ. මොකද ඕ අතහැර දාලා ආපු රජවරු අප්‍රමාණ මේ සම්බුද්ධ ශාසනේ මහාන වෙලා නිවන් දැක්ක. මොකද ඕව අලුයමලා කෙල පිටක් තරම්වත් වටින්නේ නැහැ කියලා ඕව අහකට ගියා. ඇයි අහකට ගියේ? මේ ලෝකෙට සේවය කරන්න තනතුරු ඕනේ නැහැ. සේවය කරන්න මිනිස්සුෙකුට මේ ලෝකෙට තනතුරක් ඕනේ සේවය කරන්න පුළුවන්. දැන් මේදු මහරහතන් වහන්සේ තනතුරු අරගෙන සේවය කළාද නැහැ? මහරහතන් වහන්සේලා තනතුරු අරගෙන සේවය කරාද නැහැ? උන්වහන්සේලා සීළු දෙනා මේක සේවය කරේ තනතුරු නැතුව. බුදුරජාණන් වහන්සේ තනතුරු අරගෙන සේවය කළාද? නැහැ, තනතුරු නැතුව. ඒ නිසා මේ ලෝකෙට සේවය කරන්න තනතුරු ඕනේ නැහැ. හොරා කන්න නම් තනතුරු ඕන, රාජ දේවල හුර කන්න නම් තනතුරු ඕනේ. එහෙනම් තනතුරු වලට පොරබදන අයගේ සියලු දෙනාගේම තුල තියෙන ලොකු හරවත් බවක් එහෙම නෙමෙයි තියෙන්නේ. ඒ වයින් මාන්න උද්දච්ච අවිද්‍යා කම්ප බුදුවා ගන්න, ඒ වගේම තමන්ගේ කියන තමන් හිතන විදිහේ පක්ෂපාතීත්වයේ සංවර්ධනයක් දියුණුවක් හදාගන්න කියන පසුබිමේ එන්නේ. එකයි හැටි, මුස්ලිම් ඇමති එන්නේ මුස්ලිම් කට්ටිය දියුණු කරන්න, එයා හෙන්නේ අනිත් අය දියුණු කරන්න. කතෝලික ඇමති එන්නේ කතෝලික කට්ටිය දියුණු කරන්න. බුද්දිස් ඇමති නම් ඉතින් ඔක්කොම දියුණු කරන්න එන්නේ. ඉතින් ඔය වගේ සංකල්ප ආවට පස්සේ මිනිස්සු හිතන විදිහේ දෙයක් ඒ මිනිස්සයා කරනව මිසක් ආසත්ව සත්‍යෙට පිවිසලා කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ඒ දේවල් කිසි දෙයක් පර රජකම් සිටුකම් මැති යමදිකම් පයට පීදාන පාපිසතරක්වත් ධර්මයේ තුල වටින්නේ නැහැ. තාම පහත් දෙයක් හැටියටයි දකින්නේ. ඒවට ආසත්ත භාවයේ තියෙන්නේ මේ පටු මිනිස්සු ළඟයි, දුර්වල මිනිස්සු ළඟයි. මේ ආධ්‍යාත්මය තුලින් මේ ලෝකය උපාදානය කිරීමෙන් වළක්වා ගැනීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙන ඔබේ වටිනා කියන ඥාණය පුබුදවා ගැනීම. ධර්මඥානේ පිබිදෙන්න ඕන. මොකද්ද ධර්මඥානේ කියන්නේ? මේ ලෝකයේ පවතින ස්වභාවය පිළිබඳව අවබෝධය ඇති, ප්‍රත්‍යක්ෂතාවය ඇති ස්වභාවයට කියනවා ධර්මඥානය. එහෙම නැති ඥානයක් තියෙනකොට කියන්නේ ලෞකික ඥානය. දැන් මේ ලෝකයේ දිහා මිනිසුන් බලන්නේ ධර්මඥානයෙන්ද ලෞකික ඥානයෙන්ද? ලෞකික පුජ්‍යලික පෞජ්‍යලික ඥානයෙන්. පෞජ්‍යලික ඥානයකින් බලන්න පිනතුනේ. ඉතින් ඔබත් එතනමද රැඳිලා ඉන්නේ? වෙනස් වෙන්න ධර්මඥානයට, අත්හරින්න කියන ධර්ම අත්හරින්න, දුරු කරන්න කියන ධර්ම දුරු කරන්න, ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය කරන්න, නිරෝධ කළ යුතු ධර්ම නිරෝධ කරන්න, නිදහස් විය යුතු ධර්මයන්ගේ නිදහස් වෙන්න ඔබට සහනය ලැබේවි. ඔබ යමක පැටලී සිටිනවා නම් ඒ පැටලීම තුල ඔබ දුක් විඳිනවා ඇති. දුක් විඳින ධර්මත දුකෙහි ඇලීමට සිත පුරුදු කරන්නේ නැතුව, ඒ දුකෙන් ගැලවීමට සිත පුරුදු කරන්න ඕන. මේ මිනිසුන්ගේ ස්වභාවයක් තමයි දුක් වේදනා පහළ වෙනකොට ඒ දුක් වේදනාවන් වල ඇලෙන ගතියක් සහ ඒ දුක් වේදනාවන් වැඩි වෙන ප්‍රතිපදාවටම මිනිසා පෙළඹ වෙන ගතියක් තියෙනවා. ඒක තවත් විදිහක පැහැදිලි කළොත් එහෙම, ඔහු වේදනාව නැති කිරීමට උත්සාහ කරන්නේ වේදනාවේ. වේදනාව නැති කිරීම දුක් වේදනාව නැති කිරීමට උත්සාහ කරන්නේ සැප වේදනාවේ. හැබැයි ඔවුන් දන්නේ නැහැ මේ දුක් වේදනාව බවට පරිවර්තනය උනේ සැප වේදනාවක් කියලා. ඒ නිසා මේ ලෞකික ලෝකයේ සත්වයන්ගේ ක්‍රියාදාමය දකින්නේ ගින්නට පිදුරු දානවා වාගේ වැඩක් හැටියට. ආර්ය ශ්‍රාවකයෝ මේ ලෞකිකයන්ගේ විසඳුම් දකින්නේ ගින්නට පිදුරු දානවා වාගේ විසඳුම්. හොස්ගාලා නිවෙනවා, හොඳට දුම දාලා ආයි දෙගුණයක් වෙලා පත්තු වෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහමින් අපිට කියවෙන ඒ පණිවිඩය දැක්කහම පින්නතුනේ ලෞකික ලෝකයේ කියන එක කිසිම හරයක් නැති නිෂ්ඵල තනක් කියලා එයාට තේරිලා ගෙදර ඉඳගෙන හරි කැලේ ගිහිල්ලා හරි භාවනා වැඩසටහනකට සහභාගී වෙලා හරි වෙන්න පුළුවන් කොතන හරි ඉඳගෙන. එයා ලෞකික ලෝකේ නිදහස් වෙනවා. කොහෙද ලෞකික ලෝකේ තියෙන්නේ? ලෞකික ලෝකේ තියෙන්නේ ඔබේ මානසික ලෝකේ. එන කොහෙවත් නෙමෙයි. ලෝකෝත්තර ලෝකේ තියෙන්නේ කොහෙද? අන්න ඒ මානසික ලෝකේ සංසිඳවා ගත්තනම් අන්න එතෙන්ටයි ලෝකෝත්තර ලෝකේ කියලා කියන්නේ. හැබැයි පිනොතුනේ මේ ලෝකෝත්තර ලෝකේ සහ ලෞකික ලෝකේ කියන මේ දෙක හදන්නේ ලෞකිකව ඉඳගෙන. ලෝකෝත්තරත්වයට පත් වුණාට පස්සේ ලෞකික ලෝකයකුත් නැහැ, ලෝකෝත්තර ලෝකයකුත් නැහැ. ඔබට ඒක වැටහෙනවද? ප්‍රත්‍යක්ෂද? හොඳින් ප්‍රත්‍යක්ෂද? ලෞකික ලෝකයේ සිටින තාක්කල් පමණයි ලෞකික ලෝකය හා ලෝකෝත්තර ලෝකය කියලා ද්විත්වය බෙදන්නේ. ඒ ද්විත්වයක් නැති වෙනවා ලෝකෝත්තර ලෝකයට පත් වුණාට පස්සේ. දැන් ඕක විදර්ශනා කරද්දී Tamanට මුණ ගැහෙන දෙයක්, ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනෙකුට හොඳට දැනෙන දෙයක්. ඒ ද්විත්වයක් නැහැ. අන්න එතෙන්ද තමයි පිරුතුනේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියන්නේ. අන්න ඒ යථාවබෝධයට තමයි පරියාප්ත ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනය සම්පූර්ණ කරන ලද කෙනා කියලා කියන්නේ. එයාට මොන සම්මානයක් දෙන්න හැදුවත් එයාගේ එපයි කියලා. මාර්ගඵලයක් දෙන්නද? නෑ, එපා වුන්නේ. ඇයි? මේ අනන්ත විශ්වයෙන් එකක් ගන්නෙ මොකටද? තනතුරක පිහිටවන්නද? නෑ, එපා. දැන් ඔය බොහෝ අය විශ්වාස කරනවා මේ රහතන් වහන්සේලාට තනතුරු දුන්න කියලා. නෑ, අපි තනතුරු දුන්නේ නෑ. උන්වහන්සේලාගේ ක්‍රියාව තුළ උන්වහන්සේලා තනතුරකට පත් වුණා මිස තනතුරු දුන්නේ නෑ. උපස්ථායකයන් වහන්සේ උපස්ථායක වුණා. අග්‍ර ප්‍රඥාව තිබුණු නිසා ප්‍රඥාවන්තයන්ගේ අග්‍ර වුණා. එර්ධි බල තිබුණු නිසා එර්ධිමතුන්ගෙන් අග්‍ර වුණා. ආදී වශයෙන් ඒ අසූ මහා ශ්‍රාවක ආදී ඒ භික්ෂූන් වහන්සේලාගේ තනතුරු වුණත් උන්වහන්සේලාගේ විවිධ සුදුසුකම් මත ඒක ගොඩ නැගුණා මිසක් මේ දීපු තනතුරු එහෙම නෙමෙයි. පසු කාලීනව මේ කාරණයෙන් අග්‍රයි කියලා බුදුහාමුදුරු දේශනා කරා මේ අහවල් භික්ෂුව. එච්චරයි. එහෙම නැතුව මේ කලින් තනතුරු දීලා පස්සේ ප්‍රගුණ කළා එහෙම නෙමෙයි. ඉස්සෙල්ල ප්‍රගුණ වුණා, ඊට පස්සේ තනතුරු ස්වභාවයෙන් ලැබුණා. එනිසා මේ මාර්ගඵල නිර්වාණ අවබෝධය කියලා කියන්නේ තුන එහෙම පිටින් ලැබෙන තනතුරක් නෙමෙයි, ස්වභාව ධර්මයෙන් ප්‍රගුණ වෙන ලැබෙන ධම. ස්වභාව ධර්මයෙන් ලැබෙන දෙයක් ඒක. අන්දන්නේ මොන හේතුවකින්ද කියලා. දැන් මේ රටෙත් ඉන්නව රහත් වෙන්න හදපු අය ඉන්නව, රහත් වෙච්ච අය ඉන්නව, මාර්ගඵලලාභී වෙච්ච අය ඉන්නව, අනාගාමී වෙච්ච අය ඉන්නව. මොන හේතුවකින්ද දන්නේ මට ඔය එකක්වත් ඕනේ නැහැ කියලා හිතනවානේ. මන් දන්නේ මගේ මොකක් හරි දෝෂයක්ද මන්දා. දැන් ඇවිල්ලා ඇහුවත් අනාගාමී මාර්ගඵලයේ කියලා පිටවන්න හැදුවොත් මං කියන්නේ නෙපාව නෑ ඕන්නේ. රහත් කළ රහතන් වහන්සේ කියලා නෑ ඕන්නේ. බුදු කළ බුදු ඒත් එපා. මේ අනියත ලෝකේ නියත කරගන්න කිසි දෙයක් නැතිවක දන්නා කෙනෙකුට මේ ලෝකයෙන් කිසිදු ඔව් සම්මානයක් සංකාරයක් අවශ්‍ය කරන්නේ නෑ. කිසිම සංකාරයක් අවශ්‍ය කරන්නේ ඔය දහමේ පොඩ්ඩක් හරින් මෙහෙන් තොලකටලෙව ගාගෙන පොඩ්ඩක් එහෙම මෙහෙන් තේරුම් ගත්ත අය තමයි ඔය ඔය තනතුරු දාගෙන නිකන් නැහෙන්න හදාන්නේ. කිසිම කෙනෙකුට මේ ධර්මයේ පරිණත වෙන කිසිම කෙනෙකුට තනතුරු ඕනේ නැහැ. තනතුරු ඒ ඔක්කොම පැත්තකට දාන්න. එයා ළඟ තියෙන්නේ අනන්ත වූ අප්‍රමාණ වූ ඥාන දර්ශනයක්. අනන්ත වූ අප්‍රමාණ වූ ඥාන දර්ශනයක් දේ. ඒ ඥාන දර්ශනය පින්නතුනේ විශ්වය හා සමානයි. විශ්වය හා සමාන ඥාන දර්ශනයක් තියෙනවා. විශ්වය හා සමාන ඥාන දර්ශනයක් තියෙන උතුමාගේ ගුණය අනන්තයි. විශ්වය හා සමානයි. ඒ නිසා බුදු ගුණ අනන්තයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ගුණ අනන්තයි. අනන්ත ගුණ බලයක් තියෙන. ඒ ඥාන ගුණය ඥාන බලය අනන්තයි. අන්තයක් නැහැ. ඔබටත් තියෙනවද ඒ අනන්ත ගුණ බල ඥාන? මම කියන ස්වභාවයෙන් අතහැරිලා අත්මිදිලා බැලිය යුතුයි, සිටිය යුතුයි, දැකිය යුතුයි, අවබෝධ කරගත යුතුයි. ඔබ ඔබයයි විශ්වාස කරන තුරු ඔබ විශ්වය විසින් බාරගන්නේ නැහැ. ස්වභාව ධර්මයේ විසින් ඔබ බාරගන්නේ නැහැ. ඔබ ඔබයයි කියා මුළු ගැන්වෙන විට මා මමයයි යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ ඉතාම පුහු වූ දෙයකට, හේව නැල්ලකට. දැන් ඔබේ ওই හිත ඇතුලේ තියෙන්නේ මොනවද? හේව නැලි. දැන් ඔබ මීට පෙර දැකපු අහපු කිසි දෙයක් නැහැ. ඉඳපු කිසි දෙයක් දැන් මේ මොහොතේ නැහැ. මෙතන ඉන්නවා මේ නිකන් පංචස්කන්ධිත් තියාගෙන ඉන්න මිනිස්සෙක් ඉන්නේ. එතකොට දැන් මේ මොහොතේ තියෙන්නේ අධ්‍යාත්මික වශයෙන් මොනවද තියෙන්නේ? හේව නැලි. ඇයි හේව නැලි කියන වචනේ අපි පාවිච්චි කරන්නේ? හේව නැල්ල ඇතුලේ මොකක්වත්ම නැහැ. නිකන් ඡායාවක් විතරයි තියෙන්නේ. ඒක ඇතුලේ කිසි දෙයක් නැහැ. එතකොට මේ හෙවණැලි ලෝකේ නේද මිනිස්සේ අතරමං වෙන්නේ, මුලා වෙන්නේ? හෙවණැල්ලට නේද බය වෙන්නේ? මම දැක්ක පහුගිය දවස් මේ ළමේ කෑ ගහනවා හෙවණැල්ල දැකලා. එයා හෙවණැල්ලට බය වෙලා දුවනවා. පොඩි ළමේ එයාට විශේෂ අත්දැකීමක්. එයා බැලුවා මොකද්ද මේ ඉන්නේ කියලා බය වුණා. බය වෙලා දුවන දුවනකොට ඌව පස්සෙන් එනවා. තව කෑ ගන්නවා වැටෙනවා දුවනවා. ඉතින් ඒකම තමයි ආධ්‍යාත්මික වශයෙන් මේ ලොකු මිනිස්සු කරන්නෙත් ඒක. තමන්ගේ හෙවණැල්ලට රැවටිලා හිනා වෙනවා, සතුට වෙනවා, අඬනවා, දුක් වෙනවා. අනේකාකාර වේදනාවන් වලටපත් වෙනවා. හෙවණැල්ලට බය වෙලා. හෙවණැලි හෙවණැලි විදියටම දකින්න. අර පොඩි ළමයා හෙවණැල්ල ඇත්තක් විදියට දැක්කනේ ඒකනේ බය වෙන්නේ දුවන්නේ. හෙවණැල්ල හෙන හෙවණැල්ල විදියටම දැක්කහම කලබල වීමක් නැහැ. කලබල වීමක් නැහැ. මෙන්න මේ ආකාරයෙන් කරුණ දකින්නට පුළුවන් ගුණේ පහළ වෙනකොට අපි කියන එකට ධර්ම චක්සුසේ පහළ කරගත්තා කියලා. ඊට පස්සේ පින්වතුනි මේ ලෝකයේ කෙරෙහි ඇලෙන්නවත් ගැටෙන්නවත් කාරණාවක් නැත. ඇලීම දුර්ලණ ප්‍රතිපදාවේ ඇලීම ගැටීම දුර්ලණ ප්‍රතිපදාවේ එදා පටන් මේ මොහොතේ සිටන් වාසය කරාවි. ඊට පස්සේ සිහිය කොහෙවත් පිහිටවන්න ඕනේ නැහැ. ඇයි නැති වෙන්න දෙයක්වත් වෙනස් වෙන්න දෙයක්වත් නැති නිසා සිහිය කොහෙවත් පිහිටවන්න උවමනා කරන්නේ නැහැ. එයා සිහිය පවතින විදිහට පවතින දෙනෝ බය වෙන්නේත් නැහැ. සිහිය පිහිටවන්නෙත් නැහැ, දැන් බය වෙන්නෙත් නැහැ. නැති වෙයි කියලා බය වෙන්නෙත් නැහැ. ඒ தත්වෙට එන්න නම් පින්නතුනේ චින්තනයෙන් එහාට යා යුතුමයි. චින්තනය කියන්නේ සිතනවා කියන සීමාවෙන් එහාට. සිතනවා කියන සීමාව තියෙන්නේ අරමුණු කරනවා කියන සීමාව තියෙන්නේ මමායනය කියන ලෝකය මත පිහිටා නොවේද? මමායනය මත පිහිටන ලෝකේ. පින්නතුනේ තියෙනවනේ අර ඕරම් භාගීය සංයෝග කියලා. ජාතියක් වෙනනවා. මොකද්ද මේ ඒ ඕරම් භාගීය සංයෝග කියලා කිව්වේ? ඒ කාලේ ඉඳලම කිව්වා ඔය ඇපල් ගෙඩිය වැටිලා අඳුන ගන්නට කලින් මේ පෘථුවියේ තියෙනවා මේ ආකර්ෂණය. පස්සේ තමයි සුද්ධ මේ දැනගෙන තියෙන්නේ. පස්සේ ඇපල් ගෙඩියක් වැටෙනවා දැකලා. ඒක තමයි අපේ පුංචි ළමහින්ටත් උගන්වන්නේ. අපි උඹ ඊට කලින් අපි හරි මෝඩයෝ. මේ සුද්ධ ඇපල් ගෙඩිය වැටිච්ච දවසේ ඉඳලා තමයි ඌ තමයි මේක දැනගත්තේ කියලා. අමු පට්ටබල් බොරු උගන්වන්නේ පාසල්වල. ඒ සංයෝගයේ වගේම අපේ මේ ශරීරය තුලත් තියෙනවා අපේ මේ චින්තනයට ඇද ගන්නා වූ ස්වභාවයක් තියෙනවා. ඉන්ද්‍රියන්ට ඇද බැඳ තබන්නා වූ ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ස්වභාවයෙන් නිදහස් වෙන්න ඕන. මම ආයනයට බැඳෙන ස්වභාවයක් තියෙනවා. නැවත නැවත බැඳෙන ස්වභාවයක් තියෙනවා. ආන්නේ ස්වභාවය ඉක්මවන්න ඕන. එතනින් එහාට ගියාට පස්සේ තමයි යා ඔව් අභ්‍යවකාශයෙන් එහාට ගියා විශ්වයට එකතු වුණා කියලා සලකන්නේ. මේ පෘථුවියේ තියෙන ආකර්ෂණ සීමාවෙන් එහාට ගියාට පස්සේ තමයි අපි සලකන්නේ අභ්‍යවකාශයට ඇතුල් වුණා කියලා. එව ගුවන් යානයක් ගියාට ගුවන් යානයේ මේ අර විශ්වීය ස්වභාවයට අභ්‍යවකාශයට ඇතුල් වෙන්නේ නැහැ. ඒක අඩති 34000 කුඩින් ගියයි කියලා. ඒකට ඇතුල් වෙන්නේ නැහැ. ඒක යන්නේ පෘථුවියේ ආකර්ෂණය ඇතුළු යන්නේ. අපිත් මේ ඉන්ද්‍රියන් වලට ඇද බැඳ ගන්නා වූ ස්වභාවයෙන් එහාට ගියොත් නේද පින්නතුනේ අපිටත් මහා පුදුම සහනයක් ලැබෙන්නේ. එහෙමනම් අපි දුරු කළ යුත්තේ මොනවාද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගති ලක්ෂණ දුරු කළ යුතුයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගති දුරු කළ යුතුයි. හොඳයි කියලා ගන්න දෙයක් නැති නිසාම ලෞකික ලෝකයේ නරකයි කියලා ගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. හොඳයි කියලා ගන්න දෙයක් නැති නිසාම නරකයි කියලා ගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. දැන් අපිට පොඩි කාලේ අවුරුදු 2, 3, 4, 5 වගේ වෙනකොට අපිට මේ පුංචිම කාලේ තිබ්බේ නෑ. අවුරුදු 2, 3 තිබුණ නෑනේ. ලැජ්ජ තිබුණ නෑනේ. ලැජ්ජ තිබුණ නැති නිසා ගැහැණුන් වේවා පිරිමින් වේවා පොඩි ළමයි ඔය හෙළුවැල්ලෙන් එහෙ මෙහෙ දුවනවා. ඊට පස්සේ පොඩ්ඩක් ලොකු වෙනකොට ඉක්මනින්ම ඉන්ද්‍රියන් ලොකු වෙනකොට ලැජ්ජ හදනවා අපිට. ලැජ්ජ හැදුවට පස්සේ එදා ඉඳලා අරි ලැජ්ජයි. ඒ වුණාට ඇමසන් වනාන්තරයේ ඉන්න මිනිස්සුන්ට අවුරුදු 60-70 වෙලත් ලැජ්ජ නැහැ. උන් ඉන්නේ ඒ විදියට. හැබැයි කාගවත් කවුරුත් දිහා ඒව අමුතු විදියට බලන්නේ නැහැ. දැන් මේ රටවල් වලත් ඔය තියෙනවානේ මහා පුදුම විදියට මේ ඇඳුමේ පැළඳුමේ සංවරය අසංවරය කියලා කොටස් දාලා ඉවරලා. නමුත් ඔය යුරෝප රටවල එහෙම එකක් නැහැ. මිනිස්සු හරි බොහොම සැහැල්ලුවෙන් ඇඳුම් අඳයි යන කාලේට ඇඳුම් අඳයි යනවා. නමුත් කවුරුත් එහා කවුරුවක් නරක විදියට බලන්නේ නැහැ. ඇයි? ඒ මිනිස්සු ඇහැ හැදිලා හදාගෙන ඉවරයි. අපේ මිනිස්සුන්ට හිත හදාගන්න බැරි වුණා තාම. ඒ මිනිස්සු හිත හදාගෙන ඉවරයි. අවබෝධයෙන් නෙමෙයි. ඒක අර එක්තරා ස්වභාවයකට සංස්කෘතියකට යොමු වුණාට පස්සේ ඒකේ අර ඒකේ අද්භූත විදියට බලන ගතිය අයින් වෙලා ගිහිල්ලා එච්චරයි. වෙන දෙයක් නැහැ. අවබෝධයකින් කරන දෙයක් එහෙම නෙමෙයි. ඒකෙහිමයි. දැන් ඔය ඒ කාලේ හතලිස් ගණන්වල විසි ගණන්වල වගේ නවසී ගණන්වල එක්තරා ඔය කුල ගෝත්‍ර තිබුණා. එහෙම නැත්නම් 800 700 ගණන්වලට වගේ යනකොට කට්ටියද හිටියා. ඒකට සමහර අයට මේ කුලයක් නිසා ඔයගොල්ලන්ට උඩුකය අඳින්න බෑ. ඒ කාලේ හිටියද ඔයගොල්ලෝ? නැහැනේ. උඩුකය අඳින්න බෑ. යාසිතේ උඩුකය අඳින්නේ නැති කෙනාව සලකන්නේ නිකන් පහල කුලේ කෙනෙක් හැටියට සලකනවා මිසක් ඒක දිහා අමුතුවෙන් බැලුවේ නෑ. ඒක ගෝත්‍රයක් හැටියට හැදුනා විතරයි. මේ ලෝකයේ මහා පුදුම මිත්‍යාවක් තියෙන්නේ. ඒක අදහගන්න බැරි දෙයක්. ඒක පැත්තක සලකනවා සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍ර වේලා ඇවිදින එක සීලයක් හැටියට. නිගණ්ඨනාත පුත්තල වගේ අය ඒගොල්ලෝ හරි සිල්වත්. ඔගොල්ලෝගේ අතේ තියෙන්නේ අර ඇඟ පිහිද ගන්න හනස්සක් වගේ එකක් විතරයි. තව පිරිසක් මුළු ලෝකෙම ගෝණියක් වගේ වහලා ඇස් දෙක විතරක් යන්තම් පේන්නේ. ඒකටත් දැල් කැලක් වැටෙන්න දාලා තනිකර කළු කළු ගෝණියක් ඇඳගෙන යනවා. ඒක සිල්වත්කමක් හැටියට සලකනවා. තව පිරිසක් කළු පාට ඇඳීම සිල්වත්කමක් හැටියට සලකනවා. අපි සුදු පාට ඇඳීම සිල්වත්කමක් හැටියට සලකනවා. සමහර රටවල් වල සුදු පාට ඇඳීම දුස්සීලකමක් හැටියට සලකනවා. හිස මුඩු කිරීම සමහර රටවල් වල ගරු සම්භාවනීය වශයෙන් සලකනවා. සමහර රටවල් වල හිස මුඩු කිරීම දඬුවමක් හැටියට පැනෙවුවම කරන්නේ හිස මුඩු කරනවයි කියන එක කරන්නේ. ඒ කාලේ හිස මුඩු කරලා යවෝ කියනවා. ඒක සලකනවා. මේ ලෝකයේ මහා එකම පිස්සුවක්. මිනිස්සුගේ මතවාද පිහිටියහම ඒ මතවාද ඔස්සේ මිනිස්සු සංකල්පිත වෙනවා. පව්. මේ මිනිස්සයා හරි අසරණයි. ඒ මිනිස්සයාට තේරෙන්නේ ඒ මිනිස්සයා රැවටෙන්නේ මිනිස්සයා අල්ලගන්න යම් කිසි සම්ප්‍රදායකින් එන කවුරුන් හෝ කියා දෙන පිළිවෙතකට එහෙමත් නැත්නම් යම් කිසි දෘෂ්ටි ජාලයකට අයියා පැටලෙන්නේ කියලා එයා දන්නේ නැහැ. එයාට මේක සුභ ධර්මයක්ද අසුභ ධර්මයක්ද, මේක මට හිත පිණිස පවතිනවද, අනිත් අයට හිත පිණිස පවතිනවද, සසරට හිත පිණිස පවතිනවද කියලා කල්පනා කරන විදර්ශනාවක් නැහැ. මේ ධම්මගේදී පින්නතුනේ කිසි වෙලාවක අපි එයාව න්‍යායාත්මක ගුණයකට ඇදලා දාන්නේ නැහැ. දෘෂ්ටිමය ගුණයක ඇදලා දාන්නේ. එයාගේ චින්තාමය ශක්තිය දිනු කරනව පමණයි. චින්තාමය ශක්තිය දිනු කළාට පස්සේ එයා දන්නවා තත්ත්ව විපස්සන කියන ස්වභාවයෙන් ගමන් කරන්න. හරියට නුවණැස පාදලා ඇස් දෙක තියෙන අතපය හතර තියෙන තමන්ගේ දරුවේ ඔගොලු බය වෙනවද කිසිම රටක රාජ්‍යයක එහෙම යවන්න? බය වෙන්නේ නැනේ. ඕල් තරම් යගිල්ල එන්න පුළුවන්. ඇයි? එයාට නුවණක් තියෙනවා. එයාට එයාගේ ක්‍රියාවන් එයාට කරගන්න පුළුවන්. එයා ඥානවන්ත කෙනෙක්. එයා ඒක නිසා බය වෙන්න උමනාව නැහැ. ඒ වගේම තමයි පිනතුනේ ඔබ තුලත් ඔබ නිවැරදි අවධියක් ඇති කරගත්තොත් එහෙම ඔබට මේ විශ්වය ඊටාම සෞම්‍ය තනක් නිර්භය තනක් බවට පත් වෙනවා. කාගේවත් අහලා කරන්න දෙයක් නැහැ. මේ සමහර අය මේ ධර්මයේ අහගෙන යම් යම් දේවල් පිළිපැදලා වෙනස්කම් ඇති කරගන්න අවබෝධ කරගන්න උත්සාහ කරනවා. මම නම් සලකන්නේ මගේ දේශනාව කෙලින්ම ආරම්භ වෙන්නේ වචනේ ඉක්මවලා. ඒතකොට සමහර අය මේ වචන වලින් දේශනා අහලා වෙනස් වෙන්න ඕනේ කියන කට්ටිය මම දකින්නේ ඒගොල්ලෝ ලදරු පාසල් වල ඉන්න අය හැටියට. මගේ දේශනාව ආරම්භ වෙන්නෙම පින්නතුනේ වචනේ ඉක්මවලා. ඒක කතාවක් නෑ. එතකොට සමහර අය ගිහිල්ලා අතන ශ්‍රේෂ්ඨයි මෙතන ශ්‍රේෂ්ඨයි කිව්වට මම දන්නව මුළු ලෝකෙම තියෙන වචන ඔක්කොම බොරු කියලා. ඒ කියන්නේ ඒ පුජ්‍යලයට සාපේක්ෂිතව ඒ පුජ්‍යලය හදාගත්ත සංකල්පයක් එලි දක්වනවා වැඩක් තමයි ඔතන වෙන්නේ කියන එක මම දන්නවා. ඕනම පොතක් අරගෙන නිකම්ම පෙරලලා බැලුව ගමන් විනාඩි කීපයකින් මට කියන්න පුළුවන් මේ පුජ්‍යලය කියන්නේ මෙන්න මේකයි. මේ පුජ්‍යලයාගේ පරාසය මෙන්න මෙච්චරයි ඥානය කියලා. මොකද හේතුව ඒ භාෂාව ගලන විදියෙන්ම කියන්න පුළුවන්. කරුණු දෙකක් පැහැදිලි කරන විදියෙන්ම කියන්න පුළුවන්. ඒ මනුස්සයාගේ සීමාව තුළ ඒ මනුස්සයා වචනය තුළ යම් කිසි දෙයක් ගැප් කරන්න උත්සාහ කරනවා. සබ්බේ සංඛාරා අනිච්චා කියලා එනකොට පින්නතුන ඔය ටික ඔක්කොම යනවා ඩස්බින් එකට. ලෝකෙ මුද්‍රණය වෙලා තියෙන පොත් බිලියන මිලියන ගණන් තියෙනවා නම් ඒ සියල්ල යනවා ඩස්බින් එකට යනවා. ඒ සියල්ල ඉක්මවාලා තමයි පිළිතුරු මේ ලෝකෝත්තර ඥානය පිහිටන්නේ. ඒ ඔක්කොම හොඳයි ලෞකික ලෝකේ යම් කිසි දෙයක් කරගන්න. ඒ දේවල් භාවිතාත් කරයි ඒත් හරයක් නැති බව දැන භාවිතා කරයි. චරයි. ශරීරය භාවිතා කළත් හරයක් නැති බව තේරුම් අරගෙන සිත භාවිතා කළත් හරයක් නැති බව තේරුම් අරගෙන ඉඩම කඩම භාවිතා කළත් ගේ දොර වතු පිටි ඉඩ කඩම් භාවිතා කළත් වස්තු සම්පත් ධන ධාන්‍ය භාවිතා කළත් ඒ හුදු සම්මුතියක් සහ හරයක් නැති දේවල් කියලා යථා අවබෝධයෙන් තේරුම් අරගෙනයි එතන භාවිතාව සිද්ධ වෙන්නේ. මොකද හේතුව අර සක්කාය දිට්ඨිය ඉගිල්ලී ගිය නිසා. තමන්ගේ පින්නතුනේ ලොකු උනන්දුවක් තියෙන්න ඕන. එහෙම නැතුව මේක නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගෙත් උවමනාවක් තියෙන්න ඕන. මේ සක්කාය දිට්ඨිය එළියට මුදා හරින්න තමන්ගේ උවමනාවක් තියෙන්න ඕන. එහෙම නැත්තම් වෙන්නේ නැහැ. මමත් ඒ තමන්ගේ ළඟම තියාගන්න උත්සාහ කරනවා නම් බෑනේ. මේකට හරියට පින්නතුනේ උදාහරණයක් මෙහෙම දැක්කොර කමන්නේ. හරියට අර ඩිවෝස් නඩුවක් ෆයිල් කළා තමන්ගේ නෝන හරි මහත්තයා හරි ඩිවෝස් කරගන්නවා වගේ වැඩක්. කට්ටි කියන්න බලන් ඩිවෝස් එකක් වෙන විදිය. ඩිවෝස් එකක් කරගන්න ඕන කොහොමද නිකන් මග පාද ගන්න ඕන කියලා කියන්න බලන්න. මොකක් හරි වලියක් ඇද ගන්න ඕන. වලියක් ඇදගෙන මොකක් හරි සාධක දෙයක් අද ගන්න ඕන. ඊට පස්සේ ඊට පස්සේ ෆයිල් එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ නඩුවක් යන්න ඕන. ඊට පස්සේ තමන්ගේ ලොකු පුෂ් එකක් තියෙන්න ඕන. මේ නඩුව ඉක්මනින් ඉවර කරගන්න නීතිඥයන්ට ජරාවක් හරි දීලා වැඩේ හදා ගන්න ඕන. ඊට පස්සේ තමයි ඔම තියෙන්නේ. ඔයමයි ක්‍රමවේදය යන්නේ. ඔය ක්‍රමේ භාවිතා කරන්න තමන්ගේ මමත්වය. දැන් මමත්වයනේ හැමෝම කසාද බඳලා ඉන්නේ. උප්පත්තිගත කසාදය තමයි මමත්වය. එතකොට ඇයි මමත්වේ ඩිවෝස් කරන්නේ? මම දුටුව දේ නම් තමයි ඇය සැමකල්හිම මාව රවට්ටනවා. එහෙම නැත්නම් කාන්තාව හිතන්න ඕන ඔහු සමකල්හිම මාව මුලා කරනවා. ඉතින් මම නිතරම ඒ දවස්වල කියනවා ඒ හිතට කතා කරාම මම කියන ඉතින් උඹ කරන්නේ හැමදාම මම වවට්ටන එකනේ බං කියලා කියනවා. ඉතින් හිත ගැහනිද පිරිමේද කියලා හිතා ගන්න බෑනේ, හිතට ලිංග ප්‍රේදයක් නෑනේ. ඉතින් ඇය හරි ඔහු හරි නුඹ හැමදාම මම රවට්ටනවා එච්චරයි. මගේ කියලා හිතා ගන්න කියනවා මගේ නෙමෙයි. හරියට අර සමහර හාමුදුරුවරු වගේ උන්වහන්සේලාගේ පන්සල් වලට එහෙම ගියාම උන්වහන්සේලාගේ තැනට ගෝලයෙක් නැත්තම් උන්වහන්සේලා කියනවා ගෝලයන්ට ඉන්න කියලා මෙහෙමයි කියන්නේ. ඔබ වහන්සේගේ කියලා හිතාගෙන මේ ඉන්න කියලා කියනවා. මේ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙකුත් ඔහොම මට කිව්වා. කිව්වා මං කෝ එහෙනම් හාමුදුරනේ ඉතින් හිතාගෙන ඉන්නේ මොකටද නිකන් අමාරුයි ඕක මට ලියලා දෙන්නකෝ. කිව්වාම හාමුදුරුවෝ ඇස් දෙක අරලා මෙහෙම බැලුවා. මගේ දියා. යහෝ කිත් හිතාගෙන ඉන්න එක හරි අමාරුයිනේ හාමුදුරනේ දිගටම හැමදාම. ඉතින් ඕක මට ලියලා දෙන්නකෝ. කිව්වාම මෙහෙම බැලුවා. ඉතින් අර ඒ වගේ තමයි. මේ මායත් එහෙමයි හිතාගෙන ඉන්න කියලා කියනවා. මේ ශරීරය නොබේ කියලා හිතාගෙන ඉන්න. මං හිතන විදියට නෑ එකක්වත්. මේ නිවස මේ ඉඩම කඩම ඔබේ කියලා හිතාගෙන ඉන්න. මං හිතන විදියට නෑ. මේ සිත ඔබේ කියලා හිතාගෙන ඉන්න. මං හිතන විදියට නෑ. මේ ස්වාමියා ඔබේ කියලා හිතාගෙන ඉන්නපන්. හිතන විදියට නෑ. මේ බිරිඳ ස්වාමි දියණිය නොබේ කියලා හිතාගෙන හිටපන්. තවන් හිතන විදියට නෑ. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. තමාට තමාවත් නැති දැන කෝ ස්වාමිදීනේ කෝ දරුවෝ කෝ කෝ කෙනෙක් දැන් බලන්න පිරිසුනේ ඒ මහා පුදුම දෙයක්නේ. මේ ලෝකාධිපත්‍ය රජකම දෙන්න අහනකොට එපා කියනවා සිද්ධාර්ථ ගෞතමයා. ඔය ඇත්තන්ට මොකක් හරි ආමාත්‍යංශයක ලේකම් තන්තුරක් දෙන්නම් කිව්වොත් එහෙම පෙට්‍රලුත් ලක්ෂ දෙකක හම්බ වෙනවා, පඩියකුත් ලක්ෂ පහක හම්බ වෙනවා, තනතුරත් හම් වෙනවා, මොකද කරන්නේ? භාවනාවට හින ගහපන් කියලා මම යන්නේ තනතුරට. ඈ මේ වගේ තනතුරක් අත්හරින්න පුළුවන් ද හාමුදුරුවනේ? ඇත්තටම තමන්ගේ හිතට පුළුවන් නම් ඒ නිවන් මාර්ගය දිනු කරගෙන යද්දී ආපෝ ඒ තනතුරු යෑති. දැන් ජීවිතේ විමුක්තිය තේරුම් ගන්න ඕන කාලය. ඕවව නැහැ. එහෙම හැකියාවක් තියෙන්න ඕන. එහෙම චිත්තචෛසිකයන් වලට නොරැවටෙන ගතියක් තියෙන්න ඕන පිනතුනේ. තේරුණා නේද? එහෙම නොරැවටෙන ගතියක් තියෙන්න ඕන. එහෙම ලෝභ දේශ මොහ නැති ගතියක් තියෙන්න ඕන. මම මගේ හිත ගැන සන්තෝෂ වෙන්නේ ඒකයි. එහෙම ලෝභ දේශ මොහ නැති ගතියක් තිබුණා. දැනුත් තියෙනවා. කවදත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක කොහොම මේ විදියටම තියෙනවා. ලෝකේ දැන් හිතලවත් අල්ලන්න බෑ. උවමනාවෙන්වත් අල්ලන්න බෑ. ඇල්ලුවත් ඇතෑරෙනවා. පවතින්නේ නැහැ. ඇයි? එයාට මේ ලෝකේ අල්ලන්න තිබුණු ශක්ති ධාරාව එයා ළඟ දැන් ප්‍රඥා බල මහිමෙන් ධූරී භූත කරලා අවසන් නිසා අල්ලන්න බැහැ දැන්. ඒ නිසා ඒක පෙනී අල්ලන්නත් බෑ, හොරෙන් අල්ලන්නත් බෑ. වස්තු සම්පත් තිබුණට ඇල්ලෙන්නේ නෑ, රූප ඇහැට පෙනුනට ඇල්ලෙන්නේ නෑ. කොටින්ම කියතෝ කරේ තියාගෙන හිටියත් ඇල්ලෙන්නේ නැහැ. අතේ පැලඳගෙන හිටියත් ඇල්ලෙන්නේ නැහැ. සාක්කුවේ දාගෙන හිටියත් ඇල්ලෙන්නේ නැහැ. ඇඟේ ඇඳගෙන හිටියත් ඒක ඇල්ලෙන්නේ නැහැ. දුර තිබුණත් ඇල්ලෙන්නේ නැහැ. ළඟ තිබුණත් ඇල්ලෙන්නේ නැහැ. තමන් සතුව තිබුණත් කොහෙ තිබුණත් ඇල්ලෙන්නේ නැහැ. ප්‍රතිවේක්ෂා පරිහරණයක් පමණයි තියෙන්නේ. ප්‍රතිවේක්ෂා පරිහරණයක් කියලා කියන්නේ මේ ප්‍රත්‍යෙහි ස්වභාවය තේරුම් අරගත්ත කෙනෙක් තුළ ප්‍රත්‍යෙහි නොඇලී පරිහරණයක් විතරක් තියෙනවා. ඒක සම්මුති ධර්මයක් හැටියට තේරුම් අරගෙන කටයුතු කරනවා මිසක් ඒක මේ අල්ලගන්න හඳව ගන්න තියාගන්න නෙමෙයි. මොකද මේ ලෝකේ කිසි දෙයක් හඳන්නේ අල්ලගන්න බෑ කියලා යථාභූත ඥානයෙන්ම දකින තැන කොහේ අල්ලගන්නද? ඒ අවබෝධයෙන් ඉන්න කෙනාට පින්නතුනේ මේ ලෝකය වෙනස් වුණාට කේන්තියක් නැහැ, තරහයක් නැහැ. ඒ හේතුව වේලාසනින්ම වෙනස් වෙන බව දන්න නිසා, වේලාසනින්ම දන්නව වෙනස් වෙන බව. මරණෙදිවත් එයාට මහා කම්පනයක් දුකක් හටගන්නේ නැහැ. මොකද හේතුව ඒක එයා දැනගෙන ජීවත් වුණු දෙයක් වල නිසා, අවබෝධයෙන් ජීවත් වෙන දෙයක් නිසා. මෙන්න මේ ආකාරයට පින්නතුනේ හාත්පස අවබෝධයන් දියුණු පමුණු වෙනකොට තමයි ජීවිතේ ලස්සන කරගන්න හැකියාව තියෙන්නේ. පින්නතුන්ට ප්‍රශ්න එහෙම තියෙනවද මොනවද අහන්න? ධර්මය දකින්න ඕමනයි කියලා නම් කියනවා. හැබැයි ධර්මය විමර්ශනය කරන්න කම්මැලි. ඒ කියන්නේ ඔලිම්පික් පදක්කමක් ගන්න ඕමනාව නම් තියෙනවා. උදේ පහන්දර නැගිටලා දුවන්න ප්‍රැක්ටිස් කරන්න එහෙම නම් කම්මැලි වගේ වැඩක්. අයිලන්ඩ් චැම්පියන් වෙන්න ඕමනාව තියෙනවා වැඩ කරන්න කැමැති. පෝසත් වෙන්න ලොකුවට උමනාව තියෙනවා වැඩ කරන්න අකමැති. ඔන්න ඕක තමයි ලෝකෙට වෙච්ච සිද්ධිය. වැඩ කරන්න ඕන, සිතන්න පුරුදු වෙන්න ඕන, ගැඹුරින් බලන්න පුරුදු වෙන්න ඕන. අපි එහෙමයි බැලුවේ. අපිටත් නොතේරෙන මොකද්ද මලහිලව්වක් ඇහෙනවා. ඇහෙනකොට අපිත් කල්පනා කරලා බලනවා මොකද්ද මේ මලහිලව්ව කියලා. එහෙමත් නැත්නම් මම බැලුවේ අපබ්‍රංශය මොකද්ද කියලා. මේ මොකද්ද මේ අපබ්‍රංශය? මට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා මට තද වෙනවා. තද වෙලා අවසානයේ බණ කියන ගුරුවරු මට පෙන්වන්න බෑ. ඇයි හේතුව මේ යකු කියන දේවල් මට තේරෙන්නේ නැහැනේ. දත් මිටි කාගෙන හිතනවා. හිතන වෙලාවක මම ඕකට අරගෙන ගිහලා පොල්ලකින් ගහනවා කියලා. ඇයි යකෝ මට තේරෙන්න ගියා අපි යකෝ මේක. ඇත්තන්ට හිතුන්නේ නැද්ද එහෙම? එහෙම හිතෙන්න ඕන. ඒක හොඳට මෙනෙහි කරොත් එහෙම එහෙම හිතෙනවා. මම අවසාන හරියේදී නම් විනෝතුනේ එහෙම හිතුණා. මම පොල්ලකුත් තරම් යනවා තියාගෙන පොල්ල මට තේරෙන විදියට කියපන් නැත්තම් මම මේකෙන් ගහනවා කියන විදියටම හිතුණා. ඒ වුණාට මම පොල්ලක් ගෙනිච්චේ නැහැ. සාකච්ඡාවක් ඉල්ලලා සාකච්ඡාව කරා. අර ටික කිව්වනම් බර ටික කියන්නේ නැන්නේ පොල්ල අරන් ගියාන. ඒ නිසා සාකච්ඡාවක් කළා. සාකච්ඡාවක් කළා බොහොම ආරුවෙන් ගොඩ වුණා. දැන් ඒ දවස එනවා නේ 25 වෙනිදා නත්තල් දවස සුවිශේෂී දවසක් හැදේට ඒ පරිවර්තනය සිද්ධ වෙච්ච දවස. දුක් විඳින සතා එළවපු දවස. එතකන් හිටිය සතෙක්, කියන්නේ මනුස්ස සතා කියන තැන හිටියේ එතන. එදා ඉඳලා මම සතෙක් නෙමෙයි. එදා ඉඳලා ආර්ය ශ්‍රාවකේ. ඒ ආර්ය ශ්‍රාවකයෝ අර 31 තලෙකම සත්ව ගතියට හසු වෙන්නේ නැහැ. සතා එදා එළෙව්වා. සතා මේ එල්ලිලා හිටියේ අවසාන දෘෂ්ටියෙත් එල්ලිලා ඉන්නෝ සතා. සතා එල්ලිලා හිටියේ මම හරි ජගතා, මම හරි යුගතා කියලා හරි වීර්යවන්ත භාවයක් තිබුණා. අධික වීර්යයක් තිබුණා. ඒ කියන්නේ මට ඕන දෙයක් කරන්න පුළුවන්, මට ඕන දෙයක් දැක ගන්න පුළුවන් කියන අධිකතර වීර්යය තමයි තිබුණේ. ඒ වීර්ය මත තමයි අර සතා එල්ලිලා හිටියේ. මම වීර්යයත් අත්හැරියා. අන්න සම්මා වායාම බවට පරිවර්තනය වුණා එතෙන්දී. වීර්යයත් අත්හැරින්න ඕන. සම්මා වායාම විතරයි අත්හරින්න බැරුව තිබිලා තියෙන. සම්මා වායාමයේ අත්හැරුණත් එක්කම මුළු ආර්ය අෂ්ටාංග මාර්ගයේම අනිත් ටික සම්පූර්ණ වෙලා තිබුණා. ඒක අත්හැරෙනකොටම ආර්ය අෂ්ටාංග මාර්ගයේම සම්පූර්ණ වුණා. සම්පූර්ණ වෙනකොටම සතහට ඉන්න බැරුව ගියා. තේරුණානේ? හැමදාම පෙන්වනවා. දැන් අපිට කතා කරන්න වෙන වෙන අලුත් බණපද මම කියන්නේ කතා කරන්න ඕනේ නැහැ, නිකන් වචන පුරව ගන්න. අපිට මේ දන්න ටිකෙන් අපි දකිමු කියන එක තමයි මගේ යෝජනාව. මේ බුද්ධ කාලෙවත් එහෙම මම මහා මේ ගොඩවල් ගහගෙන බැලුවේ නැහැ. මේ 6 වෙනි තැන තියෙන සම්මා වායාම. ඒ සම්මා වායාම කියන තැනින් ඉදහස් වෙනකොටම දැන් අනිත් ඒවා සම්පූර්ණ වෙලා තියෙන මේ මැදින් එකක් වෙන්න පුළුවන්. සමහරట్లాට මේ පහළ ඉඳලා ඔක්කොම දිනු වෙලා සම්මා සංකප්පේ වෙන්න පුළුවන් එයාගේ රැඳිලා තියෙන්නේ. මේවා එකට දිනු වෙනවා, එකට පිරිහෙනවා, ඒ වගේම එකක් ප්‍රමුඛව තියෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රමුඛව තියෙන එක අතරේ අනිත් ඒවා ශේෂ වශයෙන් බැඳිලා තියෙනවා. එහෙමනම් පිරතුන වීරියත් Tamanට බාධා වෙන වෙලාවල් තියෙනවා. සිහියත් Tamanට බාධා වෙන වෙලාවල් තියෙනවා. සමාධියත් Tamanට බාධා වෙන වෙලාවල් තියෙනවා. දැන් මේ සද්ධර්මයේ දේශනා කරාම අපේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නෝ ධ්‍යාන සමාධි වඩාගත් අය. උන්වහන්සේලා පැහැදිලිවම කියනෝ බෝවහන්සේගේ ධර්මය හරි බව තේරෙනෝ, පැහැදිලි බව තේරෙනෝ. ඒත් මම වඩාගත් සමාධියක් තියෙනවා. මම මේක අත්හරින්න කැමති නෑ. ඒ කියන්නේ සමාධි සුවයක ඉන්නවා, ඒකේ අත්හරින්න කැමති නෑ. මම මේකෙන් දිව්‍ය ලෝක යනවා මෙච්චර. ඔබත් අල්ලගත්ත දෙයක් තියෙනවා නම් නිවන් දකින්න බෑ. දැන් ධනෙ අල්ලගත්ත අයට නිවන් දකින්න පුළුවන්. දැන් මේ වෙනකොට මෙතෙන්ට ඇවිල්ලා නැහැ ඒගොල්ලෝ. ඔය හැරි සිල්වර කඩයක් අස්සට වෙලා ඇති. මේ පුංචි ආදායම එයා හිතන ලොකු දෙයක් කියලා. නමුත් ධනෙ තෙල්ලුන්නේ නැහැ. දැන් ගෙදරවල් ගෙවල් දොරවල් වලට එල්ලීච්ච කට්ටිය ගේ දොර වහලා ආවේ නැහැ හොරු හොරු පණී කියලා. ගේ බලා ගන්න දෙන්නේ නැහැ හම්දුරුනේ කියලා එන්නේ. ඉතින් ගෙවලේ එක්කලා උපදිනව මලාට පස්සේ. යා ජීවත් වෙලා ඉදි දාලා යන්න අකමැති එක මරාට පස්සෙත් වැඩ කරනවා. Tamante එක ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක තමුත් නිදහස් කරගන්න ක්‍රමවේදයක් හදාගන්න පුළුවන් නේ. වටිනා කියන ගිනියන්න බඩු තියෙනවා නම් ඒ ටික තියෙනවා නෝ බැංකුවේ දාලා හරි නේ. මේව කරලා තමන්ට යන්න පුළුවන් මට්ටමට හදාගන්න පුළුවන්. නැත්තම් කැමරා සිස්ටම් එකක් හරි හයි කරලා මෙහි ඉඳන් හරි ඇවිල්ලා බලන්න බැරි ඈ. ගෙදර කොහොමද කියලා. දාලා යන්න පුළුවන් මට්ටමට හදාගන්න ඕන. හොඳයි ඔබේ ජීවිතේ ඔබ බලන්න මොහොතක් කල්පනා කරලා ඔබ ජීවිතේ වැඩිම ආසත්ත කවරකටද කියලා බලන්න. හොඳට විදර්ශනා කරලා බලන්න ආසත්ත මොකේදද කියලා. ඒ කියන්නේ ඔබට ආසත්ත දේ තමයි ඔබට නිරන්තරයෙන්ම මතක් වෙනව ඇත්තේ. ආසත්ත දේ තමයි ඔබට නිරන්තරයෙන්ම සතුටක් දෙනව ඇත්තේ. ආසත්ත දේම තමයි ඔබට නිරන්තරයෙන්ම දුක දෙනවත් ඇත්තේ. එච්චරයි මට කැටියෙන් කියන්න පුළුවන්. සමහර අයට ආසත්ත දේවල් නැති නිසා ආසත්ත භාවයක් නැහැ කියලා තේරෙනවා. සමහර අයට ආසත්ත භාවය වැඩි නිසා ඒක තමන් ඒ තුල ආසත්ත කෙනෙක්ද කියලාවත් පේන්නේ නැති වෙනවා. එහෙමයිකුත් තියෙනවා. මොනවා හරි මල්ල ඔලුවට තියාගෙන ඉන්නවද බලන්න. මොනවා හරි බරක් ඔලුවට තියාගෙන ඉන්නවද බලන්න. ආසාවක් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තණ්හාවක් කීමට නම් කිව්වට වැඩේ එහෙම කෙරෙන්නේ නැහැ. හරියට අර සමහර ගෙවල් වල ඉන්නව කට්ටිය මම මේව තිබුණාට කිසි දෙයකට ආස නැහැ කියලා කියනවා. ඔය ආච්චි අම්මලෙම ඉන්න හැම කියනවා. ඔය මේස උඩ හරි ඔය කබඩ් එකක් උඩ හරි තියෙන මොකක් හරි පොතක් හරි එහෙම නැත්නම් මොකක් හරි වටිනා කියන භාණ්ඩයක් හරි එනකොට ආන්ටි මම මේක ගෙනියන්නම් ඈ කියලා අරන් යන්න බල. අරයි යන්න හදනකොට තමයි කියන්නේ හා හා ඕක ගෙනියන්න එපා ඕක මේ මෙහි අපේ දීවටනයක් අරක මේක කියයි. ඒ වගේ තමයි මේ ඇත්තොත් මහා ලොකු නිවන් දකින්න වගේ ඇවිල්ලා ඉන්නෝ නිකන් වෙස්සන්තර රජුරෝ වගේ මොකක් හරි දෘෂ්ටියකට කියලා බලන්න ඕන ඔක අත්හරින්න කියලා. අන්න එතකොට තමයි තේරෙන්නේ හරියට ඇඟෙන් ඇට ගලවනෝ වාගේ කියලා තේරෙන්නේ. ඒක ලොකු යුද්ධයක් තමම්ම කරන්න ඕන, අපිට ගලවන්න බෑ. ඒ නිසා ඔබටම ඉඩ දීලා අපි මේ කටයුතු කරන්න ඕන. ඔබටම ඉඩ දීලා තියෙන්නේ ඔබේ දෘෂ්ටිය ඔබ අයින් කරගන්න. මොකද ඔබම ඔබේ දෘෂ්ටි අයින් කරනවා ඇරෙන්න අපිට කරන්න බෑ. කටුව ගලව ගන්න කටුව ඇනිච්ච මිනිහට ඌමනා නැත්තම් දොස්තරට ඌමනාව තියෙන්නේ. ඒකේ ඌමනාව ඇනිච්ච මිනිහට තියෙන්න ඕන, වේදනාව විඳින මනුස්සයට තියෙන. දැන් මේකේ වේදනාව තියෙන්නේ නිකන් අපිට වගේ. අපි කියනවා අනේ ඔය කටුව ගලව ගනින්, ඔය කටුව ගලව ගනින්, උඹට හරි කටුව වේදනාවක්, කටුව රිදෙනව නේද, ඔක ගලව ගනින් කියේ. අපි මේ පස්සෙන් එළවෙලෝ කියනවා මේගොල්ලෝ කටුව මගේනේ, මං ඒක බලා ගන්නම්, ඕක ගලවන්න ඕනේ, ඔහෙ තිබුණා කියේ දුවනවා. ඉතින් ඔය ටිකක් කියලා නැහැ. ඉතින් ඔබට දෙගොල්ල හැම පැත්තටම ඕක අහිත පිණිස බව දිනව නේද, ඔය කකුල වන වෙනව නේද, කකුල කපන්න වෙයි නේද ඊළඟට, ඈ ඔය කටුව ගලව ගන්න වගේ එකේ. ඉතින් අපි කියනවා කවුරු හරි ගලව ගන්න කෙනෙක් ගලව ගනින්දෙන් කියලා ඉවරලා අපි මේවා කියලා තියෙනවා එච්චරයි. කොහොමද ගලවන්නේ? අන්තයකට නොවැටි. කොහොමද අන්තයකට නොවැටින්නේ? පුජ්‍යලත්වයට බැස නොගනිමින්. කොහොමද පුජ්‍යලත්වයට බැස නොගන්නේ? දෘෂ්ටි නොගැනීමෙන්. කොහොමද දෘෂ්ටි නොගෙන ඉන්නේ? මේ මෙසේ වේවා මෙසේ නොවේවායි නොපතමින් නොසිතමින්. කොහොමද එසේ නොසිත ඉන්නේ? මේ සියලු සංස්කාරකයෝ අනිත්‍ය බව දැනගන්නේ. කොහොමද සියලු සංස්කාරකයෝ අනිත්‍ය බව දැනගන්නේ? විදසුන් නුවණින්. කොහොමද විදසුන් නුවණ ඇති කරගන්නේ? යමක තථා යථා තත්වය විමසා බැලීමෙන්. කොහොමද යමක තථා යථා තත්වය තේරුම් කරගන්නේ? ධාතු වශයෙන් තියෙනව ධාතු වශයෙන් බලන්න. චිත්ත චෛතසික වශයෙන් තියෙනව චිත්ත චෛතසික වශයෙන් ඉව රැස්ුනේ කොහොමද කියලා බලන්න. ඊට පස්සේ තමයි ඔබ අනිත්‍යතාවයට පිවිසෙන්නේ, පත් වෙන්නේ. රාත්‍රී හොල්මනකට මිනිස්සෙක් බය වෙනවා. ඉතින් ඒ මිනිස්සෙගෙන් අහනෝ, දැන් මං ඒ බය නැති කරගන්නේ කොහොමද? දැන් කියනෝ බය වෙන්න එපා, බය වෙන්න එපා, බය වෙන්න එපා කියලා කට්ටිය කිව්වට ඕක හරියන්නේ නැහැ. අපි කියනවා ඔබ බය වෙච්ච තැනට ගිහිල්ලා බලන්න. හොඳම ක්‍රමය ඒකයි. බය වුණොත් එහෙම බය වෙච්ච තැනට ආයෙ ගිහිල්ලා බලන්න ඕන. එළියක් අරගෙන ආලෝකයක් අරගෙන බලන්න ඕන ගිහිල්ලා. තේරුණානේ? දැන් ඔය සොහොන් පිටේන්නක් ළඟ ඉද්දී ළඟදීම ගෑනු ළමයෙක් බලා වස බීලා, ඉතින් කොල්ල බයයි ඔතනේ යද්දි ගෑනු ගෙනාවත් අඳුරනවා. එක පාට සොම් පිටේ ළඟින් කරවල යද්දි හොස් ගාලා නැගිට්ට සුදු පාටට. නැගිට්ටාම කොල්ල බය වුණා. කොල්ල බය වෙච්ච පාර කොල්ල හිමින් හිමින් දුවන්න පටන් ගත්තා. දුවන්න පටන් ගන්නකොට අර හොල්මනත් එන්න පටන් ගත්ත පස්සේ. මිනිහ තව හයියෙන් දුවන්න පටන් ගත්තා. හොල්මනත් තව හයියෙන් එන්න පටන් ගත්තා. මිනිහා දුවල 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 ගිහිල්ලා දොර අරගන්න තියෙන අදිසියට දොර කඩාගෙන ගේ ඇතුළට පැනනවා. කෙලින්ම දොර ලෑල්ල කෙලින්ම අම්මා බිම නුදුද්දි අම්මා ඇඟ උඩ දොර ලෑල්ල. ඊට පස්සේ පුතාට නෙවෙයි තොইলේ නැටුවේ අම්මට මොකද වුනේ කියලා. ඇයි ඉතින් මේ නිදානේ ඉඳි දොර කඩවට ඇඟ උඩ. ඉතින් පස්සේ බැලුවහම මේ තමන්ගේ ගෙදර ඉන්න හරක හාමුදුරුවෝ එනකොට දැකලා නැගිට්ටා. නැගිටිනකොට මල් වැඩමත් තිබිච්ච එකක් අඟේ පැටලුණා. මෙයා දුවනකොට හරකත් ඉතින් හාමුදුරුවනේ තමන්ගේ ගෙදර පස්සේ දුවනවා. මු හයියෙන් දුවනකොට හරකත් හයියෙන් දුවනවා පස්සේ. ඉතින් බය වුණා. දොර ඇර ඇර ඉන්න තට්ටු කර කර හිටියොත් ප්‍රමාද වැඩි කියලා පැන්න දොරට ගිහිල්ලා. පැනපු ගමන් දොර කඩාගෙන ඇතුලේ. ඉතින් ඒ මනුස්සයා ඉතින් ඒ වගේ සිද්ධි තියෙනවා. ඉතින් විමසා බැලීම නැති නිසා තමයි කලබලේ ඇති වෙන්නේ. ওই මහා වේගයෙන් ওই තීඳු තීරණ අරගෙන ওই වෙන හැම ප්‍රශ්නයකම සාපරාදී ක්‍රියාවන් වල වගේ දේවල් වල උනත් තියෙන්නේ පරාදි. මේ නිකන් දෙයක් සැක හිදීමක් බය හිදීමක් වගේ දෙයක් තුල හීනයක් තුල එක්මනින්ම ඒ සිතුවිලි වල අතරමං වීම නිසා අඥානකම නිසා දීපල දෑවැද්ද එහෙම නෙමෙයි ඇත්ත වශයෙන්ම මිනිහකින් හොයන්න ඕන මිනිහෙක් ආශ්‍රය කරන්නේ හරි දරුවේ දෙද්දී හරි බලන්න මේ මිනිහට මොලේ තියෙනවද නෝන තියෙනවද කියලා ප්‍රඥා ධනේ තියෙනවද කියලා. මේ ගොඩාක් මේ වෙනකොට බලන්නේ මේ එන වාහනේ බලනො සෙල්ෆෝන් බලනො කරන ව්‍යාපාරේ බලනො රස්සාව බලනො ඒක මහා මෝඩකම. මේ මිනිස්සෙට ඉවසීමේ ඉවසීම කියන එක හටගන්නේ අවබෝධය තුලින්. එහෙම නැතුව ඉවසන්න බෑනේ. අවබෝධය තුලින් පහළ වෙන්නේ. එහෙමනම් ඔබට ඇතිවන ගැටලුත් එක්ක ඔබ පූර්ණ විදර්ශනාවකට පත් වෙන්න ඕන. බුද්ධ අනුශාසනාව පදනම් කරගෙන, ඒ කියන්නේ මනසේ පැවැත්ම දහමට අනුව එකඟ කරගන්න ඕනේ. එතකොට කියනවා අපිට ධම්ම ජීවිනෝ, ධර්මය ඔබ තුල ජීවත් කරනවා ඔබ මමත්වේ ජීවත් කරවන්නේ නැතුව. ඒ නිසා ඔබ තුල ධර්මයේ ජීවත් කරවන්න මමත්වේ පළවා හරවන්න. මමත්වයෙන් හිතන ගුණ ආවහම ඒව පැත්තකට දාන්න. ධර්මයේ තියෙන ගුණයකින් අවවාද කරන්න, ධර්මයේ ගුණ තියෙන ගුණයකින් සාකච්ඡා කරන්න, ධර්මයේ කියන ගුණයකින් තමන් සැනසෙල්ලේ ඉන්න, සුවේ ඉන්න, ජීවත් වෙන්න මමත්වයේ ගුණයෙන් කරන්න එපා. මමත්වයේ ගුණයෙන් නම් කෙලින්ම කැත්ත ගත්ත පොල්ල ගත්ත මේ වර යන්න දෙකක් කතා කරන්න කියලා තියෙනවා. අපේ ගම්පැත්තේ නම් කියන්නේ මං දවල්ට කතා කරන්න ආත්ම ශක්තියක් නෑ, මං හැන්දෑවට දෙකක් දාලා යන්නම්කෝ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අර සිහියක් පොඩ්ඩක් හරි එද්දී ඒ විදිහට කතා කරන්න අමාරු නිසා සිහිය නැතුව යන්න ඕනේ ඒක කියන්නේ. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. සේලු රසයන් අතර මේ ධර්ම රසය හරි ශ්‍රේෂ්ඨයි. කවුරුත් රසයන්නේ හොයන්නේ ඒකයි නෝ මන්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ තරුණ දරුවෝ හැම පවා මේ රසයක් හොයනවා ජීවිතේ. පුදුම රසයේ තියෙන ධර්ම රසයේ ධර්මයේ විමසන්න, ධර්මයේ සොයන්න. චින්තනයේ අවසන් වෙන්න සිතපු, දර්ශනයේ අවසන් වෙන්න දැකපු, ක්‍රියාව අවසන් වෙන්න ක්‍රියා කරපු උතුමෝද මිහිතලයේ සිටිනවා. කොහොමද චින්තනේ අවසන් වෙන්න හිතුවා? ආ හිතලම ඉවර කළා. ආ හිතන්න දෙයක් නැහැ. ඉනිමගක අවසාන ඉනිමග ඉනිපෙත්තටත් නැග්ග වගේ චින්තනේ අවසන් වෙන්න සිතුවා. දර්ශනේ අවසන් වෙන්න දැක්කා. මේ ලෝකේ එක්තරා මිනිස්සු කොට්ටාසයක් මට හම්බෙලා තියෙන මේ උගත්තු හොයන්නේ ඒ වගේ උගත්. මේ මිනිස්සේ මැනිල්ල තියෙන එහෙමයි. එයා දන්න භාෂාව අරයක් දන්න ඕන, දැනගන්න ඕන මේ විදිහට. ඉංග්‍රීසි කතා කරනවා නම් ඉංග්‍රීසියෙන් අරයක් තින්න ඕනේ ඉංග්‍රීසි කතා කරා. නැත්තම් එයාව දන්නේ නැති කෙනෙක්. තමන් මොකක් හරි දෙයක විසරද නම් ඒ විසරදත් එක්ක තමයි එයාගේ තියෙන විසරද සම්බන්ධතාවය තියෙන්නේ. ඒ වගේම සමහර ලාර බලවතුන් කැමති බලයට කැමති අය එයාටත් මොකක් හරි බලයක් තියෙන්න ඕන. ඒ බල සම්පන්නකමක් තිබ්බහම තමයි එයාට ගරු කරන්නේ. හාමුදුරු කෙනෙකුට හරි වේවා, ඒ හාමුදුරුවන්ටත් යංගිසි බල සම්පන්න බවක් තියෙන්න ඕන. නිකන් බලාධිකාරියක සම්බන්ධතාවයක් තියෙන්න ඕන. එහෙම තියෙනකොට තමයි කැමති. ඒ මිනිස්සු හිතන විදිය ධනවතුන් ඉන්නවා ඒ වගේම ධනවත්තු වෙන්න ඕන, නැත්තම් ආශ්‍රයයක් මෙස්සයක් නැහැ. ඒව තමයි මාන්න, ධනමාන බලමාන ඕ කියලා හැදෙන්නේ ඒවා. මේ දර්ශනයටපත් වුණාට පස්සේ නුවණක් තියෙනවනේ. 16ක් වුණත් 16ක් වුණත් කමකුත් නැහැ කතා බහ කරන්න. නුවණක් නැත්තම් මොනතරම් පඬිතෙක් වුණත් රජ කෙනෙක් වුණත් මොනතරම් ධනවතෙක් වුණත් ඇති වැඩකුත් නැහැ කියලා අපි දකිනවා. ඒකනේ බුදු කෙනෙකුට 16ක් වුණත් 16ක් වුණත් ප්‍රඥා සම්පවිතන අන්න බුදු කෙනෙක් වැඩිය. රජෙක් වුණත් එයාට ප්‍රඥාව මහිමේ නැත්නම් ඒගොල්ලෝව බාලයන් හැටියට සලකුවා. අසේවනාච බාලාන ආධ්‍යාත්මිකවත් ඉන්නෝ බාලේ, බාහිරවත් ඉන්නෝ බාලේ. මේ අනිත්‍යතාවය කියන එකෙන් පින්නතුනේ මුළු ලෝකයම නිෂ්ප්‍රභා කරන්න පුළුවන්. ප්‍රතික්ෂේප කළා, අත්හැරලා දාන්න පුළුවන් අනිත්‍ය. ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්න බොහොම ගම්භීර බණපදයක්. බොහොම ගම්භීර බණපදයක්. ඒක අවබෝධ කරගත්තාම හරියම සරල බලපදයක්. දැන් මෙතෙක් වෙලා කතා කරේ මොකද්ද කියලා අහුවොත් මට කියන්න තියෙන්නේ අනිත්‍යතාවය ගැන කතා කරේ. අනිත්‍යතාවය ගැන ඔබ වහන්සේ මෙතෙක් වෙලා මොනවද කිව්වේ කියලා අහුවොත් කියන්න තියෙනවා මොකුත් කිව්වේ නැහැ කියලා. ඇයි මොකුත් කිව්වේ නැත්තේ? ඒක තමයි අනිත්‍යතාවය කියන්නේ. හොඳට බලන්න හාමුදුරන් වහන්සේ මෙතෙක් වෙලා කතා කරපු දේශනාවේ තියෙන දෘෂ්ටිය මොකද්ද කියලා. මම හැමදාම කියනවා මේක බලන්න මට හොයලා දෙන්න කියලා. දේශනා සියල්ලම අහන්න. මම 2001 වසරේ අගභාගයේ ඉඳලා සද්ධර්මයේ දේශනා කරන්න පිවිසියා. නමුත් රෙකෝඩින් තිබුණ නැති නිසා ඒව රෙකෝඩින් උනේ නැහැ. අර කැසට්ස් වලට රෙකෝඩ් කළාට ඒවා කම්පියුටර් වලට ආවිනේ. නමුත් ඔය 2010-11 වගේ සීමාවේදී තමයි හිමින් මම මේක පටිගත කරලා තියන්න ඕන කියලා තීරණය කළා. මිනිස්සුන්ට දැන් අහන්න සලස්සලා තියෙන විශාල දේශනා ප්‍රමාණය. ඒ කාලේ ඉඳලා ඒ කරන ලද සියලු දේශනා හරි අහලා ආම්දුරගේ දෘෂ්ටිය මොකද්ද කියලා මට හොයලා ගන්නවලු දෙන්න. ඒක වරදක් කියලා හිතන්න මං හිතන්නේ ඒක ලොකු උදව්වක් කාට හරි කරන්න පුළුවන් නම්. අවබෝධ කරගෙන පසක් කරගෙන හරියට මුලමැදාග ගලපලා කියන්න ඕන. ඒක තමයි අපිත් බැලුවේ. දහමේ දෘෂ්ටිය මොකද්ද කියලා. එතකොට තමයි ඔබට ඇත්තෙන්ම හරි දෘෂ්ටිය අහුවෙන්නේ. දෘෂ්ටියක් තියෙනවා නම් තියෙනවයි කියලාත් අහුවේ, නැත්තම් නැහැ කියලාත් අහුවේ. හැබැයි ඒ දෙක පේන දෙකම පේන්න ධර්මය විමසන්න ඕන. කෙනෙක් හිතුවොත් එහෙම ධර්ම ගෞරවය නිසා අපිට ඕක විමසන්න දෙයක් නැහැ කියලා හිතුවොත් අන්න ඒක වරදක්. ඒකට අමූලිකා සද්ධා කියලා කියන්නේ. අමූලිකා සද්ධාව දෙනකොට ඕන එකක් කිව්වා සාදු එහෙයි කියනවා. නිදිමතේ ඉන්න එහෙයි කියන මිනිස්සු ඉන්නේ. සමහර උපාසක අම්මලාට කියනවලු පින්නතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා දේවදත්ත ගල් පෙරළුවා කිව්වම සාදු කියනවලු අපේ උන්හැල. නින්දෙන් අවදි වෙලා කල්පනා කරලා බලනකොට තමයි තේරෙන්නේ බුදුහාමුදුරුව කියන වචනේට ඔය ඉන්න දකුණු පළාතේම බෝතුරා බුදුරජාණන් වහන්සේ කියන වචනේ ඇහිච්ච ගමන් සාදු කියනවා. ඒක 아무තු ලෙඩක්. ඉතින් මේ එච්චරයි. මොකවත් නැහැ. මේ සාදු කියනෝ ඊට පස්සේ නැගිටලා ගියාට පස්සේ හොඳට අරක්කු බොනෝ, හරක් මරන් කනෝ, ඌරු මරන් කනෝ ඔක්කොම කරනවා. අර බුදුහාමුදුරු කියලා ඇහිච්ච එකම සාදු කියනවා. ඒ වගේ හරි ෂෝ බෞද්ධයෝ ඉන්නේ. මේ අර වගේ තමයි. ගල් පෙරළුවයි කිව්ව සාදු කිව්වා. එහෙයි කිව්වා. එනිසා ආකාරපති සද්ධාව හේවත් කරුණු කාරණා අවබෝධ කරගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය අති විශේෂයි. ඒ කියන්නේ නුවණින් ධර්මය ඇසීම, නුවණින් ධර්මය මෙනෙහි කිරීම අති විශේෂයි. මොකද්ද මේ ධර්මය, මොකද්ද මේ දහම, මොකද්ද මේ දේශනා කරන්න කියලා සොයන්න ඕන, කුමක්ද මේ සත්‍ය කියලා හොයන්න ඕන. ධර්මය කියා දෙන්න, ධර්මය රඳවන්න වචන නැහැ. මේ වචන කියලා කියන්නේ එක්තරා විදිහට අට්ටාලයක් වගේ. අට්ටාලය කියන එකේ අදහස් කරන්නේ මොකද්ද? අපි දෙයක් රඳවීම සඳහා භාවිතා කරන ආරුක්කුවක් හදා ගන්නවා. ඒක ඒ දෙයකට කියන්නේ අපි අට්ටාලය කියලා. අටවනවා, තව දෙයක් රඳවන්න. ඒ වගේ දෙයක් වචන කියන්නේ. වචන කියන්නේ අට්ටාලයක්. ඒ අට්ටාලය මත යමක් රඳවනවා. ඒගොල්ල නිර්වාණ ධාතු සංස්කාරයක් නොවන නිසා මේ අට්ටාලේ උඩ තියන්න පුළුවන් කම නෑ. මේ අට්ටාලේ රඳවන්නේ නෑ. ඒගොල්ල නිර්වාණ ධාතුව කියන තැන පිනුතුරි වචන නෑ. කියන්නේ වචන සංසිඳිලා දකින්නේ. ආ වචන සංසිඳවල දකින්නේ. ඒ දෝව තේරෙන්නේ නැතිව නේද? මොකද්ද තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැති නිසා තමයි විමසන්න ඕන, බලන්න ඕන. විදර්ශනා කරලා බලන්න ඕන. සයින්හසර එරෙහි වීම, ප්‍රතික්ෂේප කිරීමත්, ඕනොට වැඩි සද්ධා ඇති කර ගැනීමත් දෙකම වැඩන්නේ. විමසුන් බුද්ධිය තමයි ඕන. මොකද තමන්ගේ විමුක්තිය තමන් හදා ගන්න ඕන. අල්ලපු කෙනාගේ විමුක්තිය වැඩකුත් නැහැ. ස්වාමීන් වහන්සේගේ විමුක්තිය වැඩකුත් නැහැ. තමන්ගේ විමුක්තිය තමන් හදා ගන්නකම් තමන් මහන්සි වෙන්න ඕන. ඒ තව අහන්න පුළුවන් කොහොමද මේ මනස ඉදින් දුරු කරන්නේ කියලා. බුදුහාමුදුරු උදාහරණ දක්වලා තියෙනවා. දැන් වළං හෝදන කෙනෙක් වලදේ තියෙන දැලුකිනු සොයා බලමින් නිරන්තරයෙන්ම සුද්ධ කරනවා. සුද්ධ කරලා වරඳ පිරිසුදු කරගන්නවා. ඒක ලෑල්ලක් මේ මදින කෙනෙක් යතු ගාන කෙනෙක් එයා ඇහෙන් බලමින් ලෙවල් එකෙන් බලමින් අතගාල බලමින් නොයෙකුත් විදියට ලෑල්ල කෙලින් කරගන්නවා. ඇද නැති කරගන්නවා. මෘදු කරගන්නවා, සිනිඳු කරගන්නවා. බාස් කෙනෙක්. ඒ වගේම හීවඩුවේ ඒ හී හරියට කෙලින් තියනවද කියලා බලබලා ඕ තමන් ඒ හීය හරියට ඇද නැතුව කෙලින් හීයක් හදාගන්න. කුඹුරට ජලය ගෙනියන මිනිස්සේ ඒ බුදුහාමුදුරු දක්වපු උපමා ඔක්කොම මේ සිංහලෙන් කියන්නේ කාතාවල තියෙන ඒවා. තමන් කැමති දිහාවට ඕ ඒ වේලි බැඳලා හරි ගස්සගෙන ඇල කපාගෙන ගෙනියනවා. ඇල වේලි හදාගෙන ගෙනියනවා. වතුර. ඒ වගේ ධර්ම ගෙනියන්න. ප්‍රගුණ කරගන්න. මේ සංස්කාරකයන්ගේ මේ සිතෙහි තියෙන මේ ස්වභාව ධර්මයේ තියෙන යථා ස්වභාවය දැනගත්තාම පින්නදුනේ අතහැරීම ඇරෙන්න වෙන සොලියුෂන් එකක් නැහැ. ඒ කියන්නේ ඔබ දාගෙන ඉන්න සෙරප්පු දෙක ඔබේ නෙමෙයි කියලා ඔබ තේරුම් ගත්ත වෙලාවේදී ඔබට ඒක අත්හරිනව ඇරෙන්න වෙන විසඳුමක් නැහැනේ. ඒක දෙන්න සිද්ධ වෙනවනේ. ඔබ අතින් අරගෙන තියෙන බෑග් එක ඒක ඔබේ නෙමෙයි කියලා තේරුම් ගත්තාම ඔබට ඒක අත්හරිනව ඇරෙන්න වෙන තීරණයක් නෑ. තේරුණා? අනුන්ට අයිති පුටුවක වාඩි වුණාම ඒක අත්හරිනව ඇරෙන්න වෙන විසඳුමක් නැහැ. ඒක තමයි හැටි. තමන්ට අයිති තැනට යන්න සිද්ධ වෙනවා. දැන් අපිට අයිති තැන අපි හොයාගන්න එකයි ධර්මයෙන් අපි කරන්න ඕන. අපිට අයිති තැන කොහෙද තියෙන්නේ? මේක එකපාර තේරෙන්නේ නැති වෙයි කෙනෙකුට ඉතින් දහස් වාරක් අහලා තේරුම් ගන්න කෙනා තේරුම් ගන්න. ඉතින් මෛත්‍රී බුදුහාමුදුරෙන් කාලේට දාලා තිබිච්ච කතාව මේ දැන් කියන්නේ. එමින් තේරුම් කරගන්න අර තෝක තෝකන් කනේ කනේ ටික ටික මේ මලකඩ දුරු කරගන්න, ටික ටික අවබෝධ කරගන්න. අනුභුබ්බ කිරියා අනුභුබ්බ ප්‍රතිපදානුව හොඳ ප්‍රතිපත්ති මුලින්ම තියෙන්න ඕන. කොහොමත් මේක සුරාපානය කරන අයට, හොරගම් කරන අයට, පංචශීලයන් කඩාගෙන කටයුතු කරන අය, මිත්‍යා දෘෂ්ටික දේවල් පසුපස දුවගෙන යන අයට මේක පිහිටන්නේ නැහැ. ධර්මය පිහිටන්නේ නැහැ ඒ අයට. මොකද හේතුව? ඒගොල්ලන්ගේ මනස නිරවුල් නැහැනේ කොයි වෙලාවකවත්. ධර්මය පිහිටන්නේ කොහෙද? අනිවාර්යෙන් ඒ ශික්ෂාකාමි බව තියෙන්න ඕන. සුරාපානය එහෙම කරොත් එහෙම ප්‍රඥාහීනත්වයට පත් වෙනවා. ඒකට දෙයක් කල්පනා කරන්න අමාරු වෙනවා. ඒකට ධර්මෙ පිහිටන අඩුයි. මොකද ස්නායු මැරෙනවා, මනස විකෘති වෙනවා. ඒ වගේම ලෝකේ නොයෙකුත් දේවල් වලට ආසත්ව දුවන කෙනෙකුට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. දැන් ওই නගරයකට ගිහින් බලන්න වෙළඳ සැල් ඔක්කොටම ගිහිල්ලා බලන්න හැම මිනිස්සෙම මහා මුදල් ආසත්ත්ව භාවයකින් ඉන්නේ. එන මිනිස්සයාගේ අවබෝධය කොයි වගේද කියලා තීරණය කළා තමයි මේ භාණ්ඩේ අපිට දෙන්නේ. මේ භාණ්ඩේ පිළිබඳව අවබෝධයක් තියෙන මිනිස්සෙකුට ටිකක් අඩුවෙන් හම්බ වෙනවා. අවබෝධයක් නැති මිනිස්සයාගේ කර මුලින්ම ගලවලා ගන්නවා. හරි පරිස්සම් වෙන්න ඕන. මේ ලංකාවේ හරි පිළිවෙලක් නැහැ. වෙන රටවල් වල නම් ගහලා තියෙනවා මිලක්. ඒක තමයි මිල. එච්චරයි. මේක එහෙම නැහැ. මූණ බල්ල ගන්න කියන්නේ. ඈ මොණේක් නම් 5000ක 10000ට දුන්නා. නිකන් අවබෝධයක් තියෙන මිනිස්සෙන්න ඒක 5000ට හරි 6000ට හරි දුන්නා. එච්චරයි. ඒකයි වැඩේ. හාමුදුරුවෝ රවට්ටන්නේ කියලා හිතන් ඉන්න හොඳට රවට්ටන්නේ හාමුදුරුවෝ. වෙලෙන්ද? ඔව් ඉතලා ඉట్లా හොඳ මිනිස්සෙක් දෙන්නේ කිනව? නැත්තම් හාමුදුරුකමට කියලා දෙන්නේම හාමුදුරුවන්ට නිසා මේ ගානට දෙන්නේ කියලා ඩබල් වැඩි කරලා දෙන්නේ. කියනවා හරම කියන හාමුදුරුවන්ට නිසා මම එතකොට අහනවා හාමුදුරු කෙනෙක් නෙවෙයි නම් ඊට වඩා අඩු වෙන්න දෙන්නේ කියලා. එහෙනම් මේ ලෝකේ ඒ මිනිස්සු හිතන දේ මිනිස්සුන්ට පූර්ණ කරගන්න බැරුව මිනිස්සු ශෝක කරලා විලාප දීලා ඒ මිනිස්සු මේ ලෝකෙන් සමුගන්නේ. අවබෝධ කරගන්න ජීවිතේ නිහඬව බලා සිටින්න. ඔබට තියෙන ප්‍රශ්න ටික දිහාම නේන බලා සිටින්න. ඔබේ දැවීම්, තැවීම්, පිළීම් දිහාම බලාගෙන ඉන්න. වෙන දෙයක් දිහා බලන්න එපා. ධර්මඥානයේ තියෙන ආලෝකයම ඔබගේ ප්‍රශ්න දිහාවට යොමු කරන්න. එවිටේ ප්‍රශ්න දියව යනවා. සියල්ල සතුටෙන් බාර ගන්න පුරුදු වෙන්න. ජය පෙරදුම යස අයස ඉන්දා ප්‍රසංසා සතුටෙන් බාර ගන්න පුරුදු වෙන්න. හැම දෙයක් දිහාම hina වෙලා බලන්න පුරුදු වෙන්න. අත්හරින්න දෙයක්වත් අල්ලගන්න දෙයක්වත් නැති බව යථාවබෝධය කරන්න. ලබන ආත්මයේ උපතක් නැතේ හෝ ඇතේ යන විශ්වාසයට ගෙන යන්න මේ මොහොතේ සත්වයේ පුජ්‍යලේ කාත්මයක් නැති බව තේරුම් ගන්න. දැන් හැමෝම සමහර අය ස්වර්ගස්ත වෙන ස්වර්ගයේ යන්න බලාපොරොත්තු වෙනවා. සමහර අය හොඳ ආත්මයක් ගන්න බලාපොරොත්තු වෙනවා. සමහර අය භවයේ දුරෙන් දුරට යන්න බලාපොරොත්තු වෙනවා. සමහර අය මේ භවයේ ඉඳලා ඊළඟ භවේ නැති කර ගන්න බලාපොරොත්තු වෙනවා. මේ හැම දෙයකින්ම එක දෙයක් ග්‍රහණය වෙනවා. මොකද්ද? මෙතන සත්වයේ පුජ්‍යලයක් ඉන්නවයි කියලා පිළිගන්නා වූ ස්වභාවයක් ප්‍රකට වෙනවා. මොන ආගමිකයා තුලින් වුණත් මෙතන සත්‍යයක් ඉන්නවයි කියලා. හැබැයි ලෞතර බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෙතන සතෙක් නැහැ කියලා. නැත්තේ නෑ ඉන්නෝ. හදාගත්ත සතෙක්. ඒ හදාගත්ත සතා අවිද්‍යාව බව යත අවබෝධය කරලා මෙතන සතෙක් නැති බව තේරුම් ගන්න ඕන. වැරදි තියෙන මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්පය පළවා හරින්න ඕන. අන්න එතකොට සතෙක් නැති වෙනවා. හදාගත්ත සතා තමයි දුක් දෙන්නේ. අර හදාගත්ත හොල්මන් තමයි බය වෙන්නේ. හදාගත්ත සතාර තමයි දුක් විඳින්නේ. ධර්මයේ නිහඬ බව උපදින්නේ ක්‍රියාව ඉක්මවා. දැන් පිරිනොතුන්ට මේ සද්ධර්ම දේශනාවක් අහගෙන ගියාට පස්සේ මහා පුදුම මේ ශූන්‍යතාවය හටගන්නවා. ඒක හටගන්න පිරිනොතුනේ අනකින් බලයකින් ක්‍රියාවකින් නෙමෙයි, අවබෝධය නිසා සංවරය. අන්න ඒකටයි පිරිනොතුනේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. සංවර කරලා බැඳලා තියලා හදන එක නෙමෙයි. අවබෝධයෙන් කලකිරීම නිසා ඇතිවන සංවරය. ඒක දුකකින් ශෝකයකින් අපහසුකකින් කරන දෙයක් නෙමෙයි. ආන්න ඒ වගේ දෙයක් තමයි. ඔව්, සීලයට අයත්. ඔව් විශේෂයෙන් ධර්මයේදීම විශේෂයි ඒක. ගෙදරකදි කෙරෙන්නේ නැණි ඒකනේ. පන්සලකට ඇවිල්ලා සමාදන් වෙලා බොහොම කැපවීමෙන් දැන් මේ භාවනාත්මක මේ වැඩසටහනෙන් ඒ ගොඩ නැගෙන ඒ සිත ඔබ ගෙදර හිටියා නම් ගොඩ නැගෙන්නේ නැණේ නේ. වැඩසටහනකට ආව නිසානේ ගොඩ නැගුණේ නේ. ඒ නිසා ඒක වැඩසටහනකට ඇවිල්ලා ගොඩ නගා ගැනීම විශේෂයි ශ්‍රේෂ්ඨයි. දැන් මම නිදුක් වෙම්මා කියන එකේ අර්ථය තමයි මමත්වේ තියෙන නිසානේ යා දුකටපත් වෙන්නේ. එතකොට මමත්වේ නිදහස් වේවා කියන එක තමයි ඒකෙත් අර්ථ. මේ දුකෙන් නිදහස් වේවානේ. එතකොට මමත්වේ නිදහස් වේවා කියන එක ඒක වචනය තුල මම කියලා ස්වરૂපයක් කියුණාට දැන් බුදුවරයෙක්ගෙනුත් කියවෙන්නේ මමං ඉවෝ භික්කවේ නේද? මම වශයෙන් කියන්නේ එහෙම කියුණයි කියලා ඒකේ මමත්වයක් ගොනු කරන්න අවශ්‍ය නැහැ. එතකොට මමනේ දුක් වෙම්මා නිරෝගී වෙම්මා කියන එකේ අදහස වෙන්නේ මම කෙලෙස් රෝගේනුත් ඉන්නවනේ නේ ලෝභ ද්වේෂ මෝහ වලින් කෙලෙස් රෝගයෙන් දුක් විඳිනවා. එතකොට මම මේ කෙලෙස් රෝගේනුත් නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා. ඒ මම කියන වචනේ එතන ගැඹුණාට මම කියන සංඛාරය රැස් කරගන්න අවශ්‍ය නැහැ එතන. ඒ නිදුක් නිරෝගී වෙන්න නම් කරන්න තියෙන්නේ මේ කෙලෙස් රෝගයෙන් නිදහස් වෙන්න. විශේෂයෙන් මේ ඒකෙන් නිදහස් වෙන්න තමයි මේ මෛත්‍රී වඩන්නේ ඉස්සෙල්ලම. ඉතින් සද්ධර්ම ශ්‍රවණය, ඔව් යෝනසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපatti අනුගමනය කරමින් තමයි තියෙන. දැන් තමන්ගෙන් තමන් නිදහස් වෙන්න උත්සාහ කරන හැම මොහොතකම අර මම නිදුක් වෙම්මා කියේ වචනයක් කිය කියා ඉන්නේ නැතුව එයා මම නිදුක් කරන වැඩපිළිවෙලේ යෙදෙනවා. දැන් කවුරු හරි එක්කෙනෙක් ඉන්නෝ මම ධනවත් වෙම්මා කිය කාමරයකට වෙලා. තව එක්කෙනෙක් ඉන්නෝ එළියට ගිහිල්ලා වැඩ කරනවා එයා. කවුද ධනවත් වෙන්නේ? වැඩ කරන කෙනා. ඒ වගේ තමන් නිදුක් වෙන්න මනස තමන් මෙහෙව ගන්න කෙනා තමයි නිදුක් වෙන්නේ. එහෙම නැතුව අර නිදුක් වෙම්මා කිය ඉන්න එක්කෙන හැමදාම කියෝ කියෝ ඉන්නවා විතරයි. ඒ වගේම අනිත් අය නිදුක් වෙත්වා කිය ඉන්නේ නැතුව තමන්ට කරන්න පුළුවන් දෙයක් නේද? කරනවා නම් හොඳයි. චිත්ත ශක්තියක් යවන්න පුළුවන් නම් ආශිර්වාදයක් යවන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒකටත් චිත්ත ශක්තිය තියෙන්න ඕන. නැත්තම් මොනෝ යවන්නද? දැන් ඔළුවට අත තියලා හරි මොකක් හරි ආශිර්වාදයක් හරි ලබන්න ඕන විශේෂ ගුණයක් තියෙන කෙනෙක්ගේ නැති කෙනෙක්ගෙන් ගන්න එපා. තේරුණා නේද? ඔය කිසි වැඩකට නැති හතරවරක් මේ දේවාල වල නට නට ඉන්න උපාසකම්මල ටිකක් ගෙන්නලා ඉවර වෙලා මේ සමහරලා කිරියම්ම දානේ කියලා දෙනවා. ඒ මිනිස්සුන්ට ඊට පස්සේ තිබුණට වැඩිය කරදර වෙනවා. ඒකට හේතුව අර කටවහ උන්දැල ටික ඇවිල්ලා වටේම හූල්ලල යනවා. කියපු ගමන් ඉවරයි. එහෙම නෙමෙයි එක ගුණ සිල්වත් භවක් තියෙන කෙනෙක් හරි ගෙනල්ලා අම්ම කෙනෙක් හරි කමන්නේ උපාසක මහත්තයෙක් හරි කමන්නේ දන් ටිකක් දීලා මේක සතුට කරලා ආශිර්වාදයක් ලබා ගන්න. වැඩියෙන්ම හොඳ තමන්ගේ අම්මා තාත්තා ඉන්නේ. ගෙන්නලා නේද? පාවඩ මතින් ගෙන්නලා අම්මා තාත්තා හොඳට වඩා හිඳවලා දෙන්නට හොඳට ඇඳුම් පැළඳුම් ආදී ලබා දීලා හොඳ රස ආහාර පාන ආදී ඕනේ දිය වැඩියාව ඩබල් වෙන්න හදලා දීලා නේද? හරි ගැස්සලා මේ වැඩ කරලා තිබ්බා. ඒකනේ හොඳ ආශිර්වාදයක් හැදෙනවා.
එහෙම දේවල් තියෙනවා.
ඒ නිසා මේ 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 ධර්මය කියන්නේ හරිම අවබෝධ කරන්න හරි අමාරු දෙයක්. මේ ඒක නිසා අපි විනතුන් මේ කරා වෙන්නට ඕන කැපවීම තම බොහෝමයක් කෙරෙන්න ඕන. මේ කට්ටිය සුමානෙන් දෙකෙන් හරි මෙහෙන් දක්වනවා කියලා එක්කන් ගිහිල්ලා එක එක දේවල් කරනවා. මේ තියෙන මොලෙත් අවුල් කරලා දාලා ඕන නැති ප්‍රශ්න කොටගෙනත් ඒ මනුස්සයව මේ ඇදලා දාන එකයි එකෙන් වෙන්නේ. එහෙම කාටවත් මේ කරන්න පුළුවන් දෙන්න පුළුවන් දෙයක් නම් ඒක අපිට වඩා කලින් කරන්නේ මේ බුදුහාමුදුරු. ඔක්කොම ටිකට පෝලිං ගහලා එන්න ගියයි මම ඕගොල්ලෝ සුටුස් ගල. දැන් බුදුහාමුදුරන්ට නැති බලය තියෙනවා දැන් ඉන්න මිනිස්සුන්ට. කෝල් කරලා එන්න කියනවා මම දවස් දෙකෙන් ගොඩ දාලා දෙන්නම්. දැන් මොකද්ද ඒ මිනිස්සුන්ට කියන්නේ? ඈ මොකද්ද මිනිස්සුන්ට කියන්න තියෙන්නේ? මොකක් හරි මොලේ ප්‍රශ්නයක් මිසක් වෙන මොකක්ද නෙමෙයි. සරියුත් මහරහතන් වහන්සේ පවා මාස ගාන දුක් විඳලා ඊට පස්සේ අර සෝහන් මාර්ගඵලයේ ඉඳලා අනිත් ධර්මතා දිනු කරගත්ත සෑහෙන මහන්සියලා මේ බුදුහාමුදුරු ළඟ මහා ප්‍රඥාවෙන් අගතම්පත් දෙවෙනි වූ උන්වහන්සේලා සද්ධර්මෙ පිහිටවා ගත්තේ. ආනන්ද හාමුදුරු 25 අවුරුද්දක් උපස්ථාන කරලා ඒත් අරිහත්ත්වයටපත් වුනේ නැතුව පිරුණම් පෑවුණු 3 මාසයක් අප්‍රමාණ විදසුන් වදලා සම්පූර්ණ කැපවීමෙන් විදසුන් වදලා සියල්ලකින් ඈත් වෙලා උන්වහන්සේත් විශේෂ අවස්ථාවක් තියෙන්නේ. ඒ නිසා මේ මොනවා හරි වෙන අත්දැකීමක් තුල හරි මොනවා හරි දෙයක් පැහැදිලි වීම තුල හරි මම දැකලා තියෙනවා මේ මිනිස්සුන්ට දැන් ඔයා මාර්ගඵලයේ කියලා ඵල දෙනවා. දැන් එක්තරා කාරණයක් දවසක් පැහැදිලි ව එයා තේරුම් ගත්තා. තේරුම් ගත්ත විතරයි. අර එතන ඉන්න අනිත් හාමුදුරු කොහොමද දැන් එයා ඒ කාරණේ දන්නවා කිව්වා. එහෙම කාරණා දැන ගැනීම නම් අපේ පිනතුන් පහු කරලා තියෙන මීට අවුරුදු ගානකට කලින්. ඒවට ඵල දීලා ඒ මිනිස්සයාව උදුම්මලා තියලා ඊට පස්සේ ගෙදර මේ වැඩියෙන්ම වලි ඇද ගන්නගෙන එයි. ඉතින් එයා සෝවාන් වෙලානේ ඔක්කොටම වඩා ලොකු එයා. නැත්තම් අනාගාමී වෙලානේ හරි ප්‍රශ්නකාරයෙක් එයා. හතර වටේටම පොළු වලින් ගහන මිනිහා එයා තමයි. ඒ අනාගාමී වෙලා. ඉතින් ඒ නිසා මේ ඒ වගේ දේවල් වලට යන්න අවශ්‍යත් නැහැ. එහෙම දේවල් කරන්න කියන්න කටයුතු කරන මිනිස්සු දිහා පොඩ්ඩක් අවධානයෙන් හැරලා පොඩ්ඩක් බලන්නයි තියෙන්නේ එහෙම කරන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳව. තමන්ගේ ගුණය වඩා ගන්න තරමට නෙලා ගන්න තරමට තමන්ට ඥානෙ පහළ වෙන්නේ. තමන්ට මම කියන්නේ අහන්න එපා කියලා. අහන්න ඕනම එකක් අහන්න බලන්න. තමන්ට නිදහස තියෙනවා. ඒ නිදහස තුළ හැබැයි තමන් පරිස්සම් වෙන්න ඕන. මොකද මේ මෝඩකම යනකම් කොහෙ කොහෙ හැලහැප්පෙන්නත් ඕන. පාරවල් වැරදිලා හරි ආවහම එතන සාර්ථකයිනේ. කොහෙ හරි මොන මොනවා හරි භාවනාවල් වලට හරි යන්න හරි යමුත් මං එපයි කියන්නේ. මං කියන්නේ යන්න කියලා. ගිහිල්ලා අනේ හාමුදුරු අපි හිතාගෙන හිටියේ ඒක ලොකු වැඩ මේ භාවනාවක් තියෙනයි කියලා. දැන් ඒක එහෙම එකක් නැහැ. නිකන් මේ බලන් හිටියා අර භාවනා කළා මේ භාවනා කළා ඇති දෙයක් නැහැ කියලා ආයෙනවා. මං කිව්වා දැන් හොඳයිනේ. දැන් අවබෝධයෙන් ඉන්නේ. අර චිත්තහත් කුමාරයාට වගේ තමයි ගෙදර යන්න ඕන කියනකොට පළක්. ආයෙන්න ඕන කිව්වම දැන් මහන වෙන්න. ආයෙන්න ඕන කියලා ආයෙන්න කියනවා. ඒක එහෙම තමයි. අර කකුළු මස් කන්න ඕන හිතපු හාමුදුරන්ට කිව්වේ එහි පිණ්ඩපාත ගිහිලා කාලා ඇති වෙලා පෙරේතකම නැති කරන් වරක්. එතකොට අවබෝධයෙන් ආවේ දැන් පෙරේතකම තියෙනවද? දැන් නැහැ කියනවා. ඉතින් මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒකේ පෙරේතකම නැති වෙලා අවබෝධයෙන් එන්න ඕන. එනිසා දැන් මොකක් හරි භාවනා මාර්ගයක් කාට හරි තියෙනවයි කියලා කිව්වොත් මං කියන්නේ අනේ සාදු ඔයා ඉක්මනින් ගිහිලා ඒක රහත් වෙලා ඇවිල්ලා මටත් කියන්නකෝ. මම මේ බලාගෙන ඉන්නව එනකම්. මේ නිකන් කටමැද දොඩවන්න නැතුව එතෙන්ට ඵලයට පත් වෙලා ඉන්නකෝ ගිහිල්ලා. අන්න එතකොට බෑ. එකයි වැදගත්. ඒක ප්‍රත්‍යක්ෂයෙන්ම සිද්ධ වෙන්න ඕන. අපිට සිද්ධ වුණානේ. කමන්නේ අපිත් ඒ තියෙන සියලු භාවනා ක්‍රම වලට, දේවල් වලට, ප්‍රකාශ වලට පිස්සෙක් වගේ ගිහිල්ලා හැම තැනම හොයනවා. හැම ආරණ්‍යයක් ගානෙම, හැම දේශකයෙක් ගානෙම, හැම පඬිතෙක් ගානෙම යනවා ගිහිල්ලා සවන් දෙනවා. අහනෝ තර්ක වාද විවාද කරගන්න. ඒක අපිට ඒකට හේතුව හරිමග අහුන් නැති නිසා. හරිමගක් තිබ්බේ නැහැ. හරිමග අහුවෙලා මට පාසල් දෙක තුනයි ගියේ. සජීවී වචනේ මම පොත්පත් වලින් දැකලා තිබ්බා, ත්‍රිපිටකයෙන් දැකලා තිබ්බා. ඊට පස්සේ ආචාන්චා හාමුදුරුවෝ කියනෝ දැකලා තිබ්බා. එහෙම දැකලා තිබ්බට මේක ජීවමාන තිබුණේ නැහැ. මේක ජීවමාන කරගැනීමේ මහා පුදුම අපහසුතාවයක් තිබුණා. මොකද ජීවමාන කරගන්නේ ජීවමාන කෙනෙක් ඉන්න ඕන. මොකද ජීවමාන කෙනෙක් එක්ක තමයි අපිට වචනේ ඉක්ම වූ සංවාදයකට යන්න පුළුවන්. වචනේ ඉක්ම වූ හෘදයාංගම සංවාදයකට යන්න පුළුවන් ජීවමාන කරගත්ත කෙනෙකුට. ධර්මය බය නැහැනේ එතකොට. වැරදුනොත් කියා දෙන්න ගුරුවරේ ඉන්න. මොකද පොත අජීවීනි, පොත කතා කරලා කියන්නද? දැන් නැගිටපන් ඔතනින් කියලා. පොතට බෑ වැඩේ කරන්න. ඒ වැඩේ කරන්න පුළුවන් ජීවමාන කෙනෙකුට පමණයි. අපේ දෘෂ්ටිය වෙනස් කරන්න පුළුවන් ජීවමාන කෙනෙකුට විතරයි. ඉතින් ධර්මයෙන් සැනසෙන්න හැම දෙනාටම සද්ධර්මයේ හේතු ආසනාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු.